තිරුවන් සරණයි හැම දිනාටම. අදත්
අපි දැන් සූදානම් වන්නේ සතියේ සෙනසුරාදා දිනවල ශ්‍රී ලංකාවේ වෙලාවෙන් උදෑසන 5:30ට ආරම්භ කරගෙන සජීවීව පවත්නා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වීමටයි. පූජ්‍යපාද ඉලුකේගම අත්තදසි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන මේ දේශනා මාලාව වසර කිහිපයක් පුරාම සවනට සිසිලස ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක සේවා ඔස්සේ පවත්වන බව ඔබ දැන් හොඳින් දන්නා කාරණයක්. ඉතින් 2022 වර්ෂයේ ප්‍රථම දේශනාව පවත්වන ලැබුවේ පසුගිය සති සෙනසුරාදා දිනේදී. ඉතින් මේ වන විටත් මම විශ්වාස කරනවා ඔබ බොහෝ දෙනෙක් ඒ දේශනාව නැවත නැවතත් සවන් දෙන්නට ඇති. උත්තරණ YouTube චැනලේ තුලින් ඒ දේශනාව ඉදිරිපත් කර තිබුණා. ඉතින් මම ඉතාමත්ම ගෞරවයෙන් යුතුව නමස්කාර කරමින් අතිපූජ්‍ය ඉලුකේගම අර්ථදස්සි අපගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අද දවසේදී ඒ ධම්ම නියාමතාවයේ වැඩසටහන ආරම්භ කරන ලෙස ඔබ වහන්සේට නමස්කාර වේවා ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, අද දවසේදීත් අප විසින් සිද්ධ කරගෙන යන ධම්ම නියාමතා පටිච්ච සමුප්පාද දේශනා මාලාවට සහභාගී වෙන සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. නිවන් මඟ හෙලිපෙහෙලි කර ගැනීම සඳහා, ඒ වගේම මේ ධර්මයේ තුලින් අපේ ජීවිතේට සත්‍ය අවබෝධයක් කරා යාම සඳහා, කෙලෙස් දුරු කර ගැනීම සඳහා කියන උතුම් සත්පුරුෂ අදහස පෙරදරි කරගෙන මේ සිද්ධ කරන ඒ ධර්ම දේශනා මාලාවට අපි සාකච්ඡා මාර්ගයෙන් හා ඒ වගේම බුද්ධ දේශනාවේ ත්‍රිපිටක අට කතා සංග්‍රහ ගන්ත අනුසාරයෙන් අපි හැම දෙනාම ධර්මඥානය ලබා ගන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඒ අනුව අපි ගිය සැරේ අභිධර්ම භාජනීය කොටස පටන් ගන්න යෙදුණා. ඒ තුලින් අපි මූලික ආරම්භක දේශනාවක් සිද්ධ කරා. මේ පටිච්චසමුප්පාදයේ අභිධර්මයේ කොටස බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව. ඒ අනුව අපි ගිය සතියේ කතා කරා මේ පටිච්චසමුප්පාදයේ තියෙන වැදගත්කම, එහි අපිට තියෙන ලාභය මොනවද කියන එක, මේ තුලින් අපිට දෘෂ්ටි දුරු කරගන්න ලැබෙනවා, ඒ වගේම මොනතරම් දුක් කන්දරාවක් නැති කරගන්න පුළුවන්ද මේ පටිච්චසමුප්පාදයේ අවබෝධ කරගත්තොත්, ජීවිතයට එකතු කරගත්තොත් කියන එක මම මතක් කරා. ඒ දේශනාවන් මේ පින්වතුන්ට අනිවාර්යෙන් ඒවා පසුගිය දේශනාව ශ්‍රවණය නොකරපු අයට නැවත ශ්‍රවණය කරන්න කියලා අපි ආරාධනා කරන ගමන් අදත් අපි මේ දේශනාවේ ඉතිරි කොටස් ටික විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් එහි පටිච්චසමුප්පාදයේ න්‍යායන් පිළිබඳව යම් අදහසක් මේ හැම දිනාටම ගියවර දේශනාවේ මතක් කරා. ඉතින් අද මේ න්‍යායන් අපි ටික ටික අන්තර්ගතය පිළිබඳව නිර්දේශ වශයෙන් අපි විස්තර කරගන්නයි උත්සාහවත් වෙන්නේ. එතකොට පටිච්ච සමුප්පාදය ප්‍රත්‍ය ධර්මතාවය අපි හැමෝම දන්නවා. මේ යම් ධර්මයක් හට ගන්නවා නම්, පවතිනවා නම්, නැවත නැවත උපදිනවා නම්, ඒකට තමයි අපි මේ ප්‍රත්‍ය කියලා කියන්නේ, හේතුඵල ධම. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන් මඟ කුළු ගන්නපු ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුළත් සියලු ධර්මයෝ හේතුඵල ධහමට යටත්. එනිසා බුදුදහම හේතුඵල ධර්මයක් හැටියට විග්‍රහ වෙනවා. මේ හේතුඵල ධහම නොදන්නාකම නිසයි අපි නොයෙක් දෘෂ්ටි අන්තවලට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපිට නොයෙක් දුක් අපි කරා පැමිණෙන්නේ. ඒවා අපි තුල කර්ම වශයෙන් සකස් වෙන්නේ, නැවත නැවත දුක් උපදින්නේ. මෙන්න මේ හේතුඵල දහම නොදන්නාකම නිසා කියලා අපි කතා කරා. එනිසා අපි ගිය සැරෙත් අපි සාකච්ඡා කරන්න යෙදුනා මේ පටිච්ච සමුප්පාදය අති ගම්භීර දේශනාවක්. ඉතින් ඒ අතර මේ අභිධර්ම භාජනීය කොටසත් විශේෂයෙන් ගැඹුරු දේශනාවක්. ඉතින් ඒ නිසා තමන් මේ පිළිබඳව දැනුමක් ඇති කරගත යුතු බව හා දේශනාවට මනාකොට සකසා ශ්‍රවණය කිරීම, ඒ වගේම ඒ දේශනාවේ කොටස් අපිට නොතේරෙන තැන් සාකච්ඡා කර ගැනීම, ප්‍රශ්න වශයෙන් විමසීම ආදී මේ කරුණු කාරණා එකතු කරගෙන තමයි අපිට මේ දේශනාව අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ. ඒ අනුව අපි බලමු මේ අපි පටිච්චසමුප්පාදයට යොමු වෙලා නැවත. එතකොට අපි පටන් ගත්තොත් මේ පටිච්චසමුප්පාදයේ අපි කිව්වා සුත්තන්ත භාජනීය කොටස බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඒක චිත්තක්ෂණික වශයෙන්. ඒ කියුවේ එක සිතක පටිච්චසමුප්පාදය හට ක්‍රියාත්මක වන ආකාරය. ඇත්තටම මේ අභිධර්ම විභංග ප්‍රකරණේ පටිච්චසමුප්පාදයේ විභංගය අධ්‍යයනය කරන්න පෙර මමත් දැනගෙන හිටියේ නෑ මේ එක සිතක් ඇතුලේ මේ පටිච්චසමුප්පාද අංග ක්‍රියාත්මක වෙන බව. වෙන වෙනම අංග හැටියට හට ගන්න බව, වෙන වෙනම කියන්නේ මේ හිතක් ඇතුලේ මෙහෙම සිද්ධ වෙන බව තේරුම් අරගෙන හිටියේ නැහැ. අපි මේ පටිච්චසමුප්පාදයේ අභිධර්ම භාජනීය කොටස පටන් ගන්නකොට මතක් කරා මේක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විශේෂ න්‍යායක් පදනම් කරගෙන කියලා. ඒ න්‍යාය අපි මතක් කරේ මේ ප්‍රත්‍ය ස්වභාවය අනුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාදය ඒ ධර්මයන් පෙන්නලා මේ හේතුව නිසා මේ ඵලය හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ වගේම ඒ හේතුවේ උපකාරත්වය මොනාකාරයෙන්ද මේ ප්‍රත්‍ය ධර්මයේ ඵල ධර්මයේ හටගන්න උපකාර වෙන්නේ කියලා ඒ විදිහට මේ හේතුඵල දහම පෙන්වන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එතකොට මම මේ පින්වතුන්ව මතක ඇති ගිය සැරේ අපි කතා කරා මේ පටිච්චසමුප්පාදයේ ඒ උපදින්න හේතුවන හේතු ධර්මය යම් හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා කියන එක තමයි පටිච්චසමුප්පාදයේ න්‍යාය. ඉමස්මින් සති ඉදං හෝති හෝති ඉමස් ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පච්චති. මේ ඇති කල්ලි මෙය වේ කියන ධර්මතාවය. මේ හැට ගැනීමෙන් මේ ධර්මය උපදිනවා. මේ ධර්මයාගේ හට ගැනීමෙන් විද්‍යාමාන භාවයෙන් මේ ධර්මය විද්‍යාමාන වෙනවා කියන මේ පටිච්චසමුප්පාද නියම. එතකොට ඒකෙදී අපි මතක් කරා ඒ හට ගන්න හේතුවන හේතු ධර්මය. හටගන්න හේතුවන මේ හේතු ධර්මය තියෙන හේතු ධර්මයේ පෙන්වන්නේ නැතුව ඒ ධර්මයේ තියෙන උපකාරත්වය මොන ආකාරයෙන්ද උපකාර කරන්නේ කියන මේ උපකාර ශක්තිය පදනම් කරගෙන මේ පටිච්චසමුප්පාදයේ මේ විග්‍රහ කරලා තියෙන බව. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මේ අපිට පෙන්නපු මේ පဋාණ ප්‍රකරණයේ තමයි න්‍යාය පෙන්නලා තියෙන්නේ. ඒ අනුව හේතු ධර්ම හතරක්, ප්‍රත්‍ය ධර්ම හතරක් පදනම් කරගෙන න්‍යායන් හතරකට අනුව පටිච්චසමුප්පාදේ විග්‍රහ කරනවා කියලා මතක් කරා. ඒකේ ප්‍රත්‍ය චතුක්ඛං, හේතු චතුක්ඛං, සම්ප්‍රයුක්ත චතුක්ඛං, අඤ්ඤමඤ්ඤ චතුක්ඛං කියලා මේ විදිහේ තමයි මූලික න්‍යාය පටිච්චසමුප්පාදේ පෙන්නලා තියෙන්නේ. මේ ප්‍රත්‍ය හා හේතු සම්ප්‍රයුක්ත අඤ්ඤමඤ්ඤ කියලා ධර්මතා හතරක්, ප්‍රත්‍ය භාවයන් හතරක්. මේක හිතන්න එපා මේ ධර්ම කියලා. දැන් අපි කියමුකෝ ධර්මයේ ගත්තොත් මේ හේතු ප්‍රත්‍ය කියන එක අපි චුට්ටක් පැහැදිලි කරගන්න ඕනේ. ඒකෙදී දැන් මෙතන ප්‍රත්‍ය හතරක් තියෙනවා. ප්‍රත්‍ය හේතු සම්ප්‍රයුක්ත අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා. එතකොට මේකෙදී මේ ප්‍රත්‍ය ධර්ම නෙවෙයි පෙන්වන්නේ. අපි කියමු උදාහරණයක් වශයෙන් වේදනාව කියන එක ගත්තොත් ඒ වේදනාව තමයි උපකාරක ධර්මය. ඒ උපද්දවන ධර්මය. එතකොට ඒක වේදනාව නැමැති ධර්මය යම් ඵලයක් උපදන්න ප්‍රත්‍යභාවයෙන්ද උපකාර වෙනවා. හේතුභාවයෙන්ද උපකාර වෙනවා. සම්ප්‍රයුක්තභාවයෙන්ද උපකාර වෙනවා. අඤ්ඤමඤ්ඤභාවයෙන්ද උපකාර වෙනවා. ආන් ඒ විදිහට තමයි අපි තේරුම් ගන්න ඕනේ මේක. ඒක අපි චුට්ටක් තේරුම් අරගෙන ඊට පස්සේ අපි ඒ අනුව මේ පටිච්චසමුප්පාදේ විග්‍රහ කරලා තියෙන ආකාරය බලමු. මේක මොකද සමහර අයට මේ හේතු භාවය, සම්ප්‍රයුක්ත භාවය, අඤ්ඤමඤ්ඤ භාවය කියන්නේ මොකද්ද කියන මේ උපකාරත්වය පිළිබඳව ඇතැම් අයට එච්චර තේරුමක් නැති වෙති. ඉතින් මේ පဋාණ ප්‍රකරණය වගේ අභිධර්මයේ යම් ප්‍රමාණ වලින් ඉගෙනගත්තු අයට මේ පිළිබඳව වැටහීමක් ඇති. නමුත් අපි හැමෝම මේ කාරණාව තේරුම් ගැනීම වැදගත්. මොකද ඒක එතකොට තමයි මේ අනාත්ම සංඥාව එළඹ සිටින්නේ. මේ ආත්ම දෘෂ්ටි අයින් වෙලා මේ හේතුඵල ධර්ම හොඳට අපිට විසද වෙන්නේ. මේ යමක් අපිට දකිනවා නම් අහනවා නම් මේ හැම එකක්ම ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් හැටියට අපට උපකාර කරන්නේ. ඒ කියන්නේ වැටහෙන්නේ අන්න ඒ අනුව. එතකොට මේ පဋාණ ප්‍රකරණයේ තියෙන ඒ විග්‍රහයෙන් ප්‍රයෝකාණී ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව විග්‍රහ කරලා තියෙන විග්‍රහයක් තියෙනවා. ඒ අනුව අපි ටිකක් ඒක උත්සාහ කරලා බලමු. මයිට පෙර මං මේ පටිසම්පාදේ සූත්‍ර කොටස් විග්‍රහ කරනකොට මං මේ පිළිබඳව මතක් කරලා තියෙනවා. නමුත් අපි නැවත ඒක අපි ආවර්ජනය කර ගැනීමක් කරලා ඉදිරියට යම්. මොකද මේක මේ පටිච්චසමුප්පාදයේ මේ අභිධර්ම භාජනීය කොටස් සියල්ලම දිගහැරෙන්නේ මේකට අනුව නිසා. එතකොට අපි දන්නවා මං මුලින් මතක් කරා මේ හේතු ප්‍රත්‍ය කියන එක මොනවද. හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ අපිට ධර්මයේ සඳහන් වෙන්නේ යමක උපකාරයෙන් නූපන් චිත්තචෛසික ධර්මයෝ උපදිනවනම් උපන් චිත්තචෛසික ධර්මයෝ උපන් චිත්තචෛසික ධර්මයෝ පරම්පරා වශයෙන් වැඩෙනවනම් පවතිනවනම් අන්න ඒ උපකාරක ධර්මයට ප්‍රත්‍ය හේතුව කියලා කියනවා. එතකොට ප්‍රත්‍ය ධර්මියෝ තියෙනවා, ප්‍රත්‍ය උප්පන්න ධර්මියෝ තියෙනවා. එතකොට මේ පින්වතුන්ට තේරෙනවා ඇති මේ කියපු කාරණාව. ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? යමක් උපදීමට, පැවතීමට, නැවත නැවත උපදීමට උපකාරක දෙයක්. එතකොට මේ ප්‍රත්‍ය ආකාර ගොඩක් තියෙනවා. හේතු භාවයෙන් උපකාර කිරීම, සම්ප්‍රයුක්ත භාවයෙන් උපකාර කිරීම, අඤ්ඤමඤ්ඤ භාවයෙන් උපකාර කිරීම, සහජාත භාවයෙන් උපකාර කිරීම, ආරම්භන භාවයෙන් උපකාර කිරීම කියලා උපකාරක උපකාරත්වයන් බොහෝ තියෙනවා. දැන් උපකාරකක උපකාර කරනවා කියලා ගත්තොත් එකක්. ඒ උපකාර ස්වභාවයන් නානත්වයක් ගන්නවා. එතකොට මොනවද උපකාරක ධර්මියෝ, මොනවද උපකාරයෙන් උපන් ධර්මියෝ, ප්‍රත්‍ය මොනවද, ප්‍රත්‍යුප්පන්න මොනවද කියලත් අපි වටහාගෙන තියෙනවා. මොකද අපි අද ලෝකයේ දන්නේ සම්මුති වශයෙන් දේවල්නේ. ගෙවල් දොරවල් යානවාන ඉඩකඩම් අම්මා තාත්තා දරු මුණුබුරුව කියලා ඔය විදිහට තමයි අපි මේ සම්මුති ලෝකෙක ඉන්නේ. නමුත් මේ හේතුඵල ධහම අපි ඉගෙන ගන්න පෙර ඇත්තටම ඒ සම්මුතිය ඇතුලේ තියෙන සත්‍ය වශයෙන්ම පවතින ධර්ම අපි වටහාගෙන තියෙනවා. විදර්ශනා කරනකොට විශේෂයෙන්ම මූලික සුදුසුකම තමයි ඒක. පරමාර්ථ ධර්ම ටික අපි අවබෝධ කරගෙන තිබීම. ඒ දෙවනුව තමයි ඊට පස්සේ මේ ප්‍රත්‍ය පිළිබඳව අවධානය යොමු කරන්නේ අපි. එනිසානේ අපි නාම රූප වෙන් කරගන්නවා. ඊට පස්සේ ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියලා ඒ නාම රූප ධර්මියෝ ඒ පරමාර්ථ ධර්මියෝ හටගන්නේ කොහොමද කියලා දෙවුනුව බලනවා. මේ මේ දෙකම වැදගත් අපිට විදර්ශනාවේදී. එතකොට මේ ප්‍රත්‍ය ප්‍රත්‍යුප්පන්න කියන මේ දෙක ගත්තාම ප්‍රත්‍යවණ ධර්මයෝ හැටියට පෙන්වන්නේ මොනවද? චිත්ත චෛතසික රූප නිර්වාණ පඤ්ඤප්ති කියලා පහක් තියෙනවා. ප්‍රත්‍යවණ ධර්මයෝ. එතකොට මේවා තමයි ධර්ම හැටියට අපිට පෙන්වන්නේ. එතකොට සිත කියන එක ප්‍රත්‍ය වෙනවා, චෛතසික කියන එක ප්‍රත්‍ය වෙනවා, රූප නිර්වාණ ප්‍රත්‍ය පඤ්ඤප්ති. ඒ අතර මේ ධර්මයෝ ප්‍රත්‍ය වෙලා උපකාරක වෙලා උපදින ධර්මයෝ මොනවද? උපදින ධර්මයෝ චිත්ත චෛතසික රූප කියන ධර්මයෝ පමණයි උපදින්නේ. ප්‍රත්‍යෙන් උපන් ධර්ම හැටියට. එතන නිර්වාණය පඤ්ඤප්ති කියලා ධර්ම දෙකක් තියෙනවා. මේ දෙක ප්‍රත්‍යවන ධර්මයෝ පමණයි, ප්‍රත්‍යෙන් හටගන්න ධර්මයෝ නෙවෙයි. ඒ හේතුව මේ නිර්වාණය කියන එකත් ප්‍රත්‍යයෙන් උපදින ධර්මයක් නම් ඒකත් ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන දෙයක් වෙන්න ඕනේ. ඒ නිසා නිවන කියන එක යමක් උපද්දවන්න උපකාර කරනවා. නමුත් යමක උපකාරයෙන් උපදින හටගන්න ඇත්තා වූ ධර්මයක්, නමුත් ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක් නෙවෙයි නිර්වාණය කියන එක. ඒ වගේම ප්‍රඥප්තිය කියන එකත් එහෙමයි. ප්‍රඥප්තිය කියන එක යමක් උපදින්න ප්‍රත්‍ය වෙනවා. ප්‍රඥප්තිය අපි ප්‍රඥප්තිය ආරමුණු කරගෙන කතා කරනවා, යම් යම් දේවල් අපි ජීවිතේ කටයුතු කරනවා ප්‍රඥප්තිය ආරමුණු කරගෙන. නමුත් ප්‍රඥප්තිය කියන එක ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයක් නෙවෙයි. මොකද ඒ ප්‍රඥප්තිය කියලා අපිට පෙන්වන්න යමක් නැහැ. මොකද හටගත් ධර්මයකට ලක්ෂණ තියෙනවා. හටගත් ධර්මියෝ හටගත් බව ප්‍රකට කරගන්න. ඒ හටගත් ධර්මයක් නම් ඒකේ ඉපදීමක් පැනෙන්න ඕනේ, නැතිවීමක් පැනෙන්න ඕනේ, ඒ අතර පැවැත්මක් පැනෙන්න ඕනේ. ඒ වගේම ඒ හටගත් ධර්මයක් නම් ඒකේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ලක්ෂණ විද්‍යාමාන වෙන්න ඕනේ. එතකොට නිර්වාණය කියන දේ ගත්තත්, පඤ්ඤප්තිය කියන දේ ගත්තත්, අපි පඤ්ඤප්තිය ගැන කතා කරේ, පඤ්ඤප්තියේ මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියන මේ ලක්ෂණ විද්‍යාමාන වෙන්නේ නැහැ. එනිසා තමයි ඒවා ප්‍රත්‍යයෙන් උපන් ධර්මව හැටියට පෙන්වන්නේ කියලා මතක් කළේ. මේවා ඔබ මේ ඉස්සරලා අහලා ඇති. එතකොට මේ ප්‍රත්‍ය ප්‍රත්‍යුප්පන්න ධර්ම. එතකොට මේ ටික තමයි ඇත්තටම හැම තැනකම තියෙන්නේ. අපිට යමක් පේනවා කියන තැනක, ඇහෙනවා කියන තැනක, අපි යමක් හිතනවා කියනකොට අපිට හිත් උපදිනවා. ඒ හිත් උපදිනකොට මේ හැම වෙලාවෙම ඒ හිත උපදින ප්‍රත්‍ය මොකද්ද? ප්‍රත්‍යෙන් හටගත් ධර්මයෝ මොනවද කියලා බලන්න ඕනේ. එතකොට අපිට යමක් පේනවා කියලා කියමුකෝ. ඒ පේන සිද්ධිය, දකින්නවා කියන සිද්ධියේ අපිට පේන්න නම් යමක් ඉපදිලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒක පේන්නේ. එතකොට ඒ අනුව ගත්තාම මේ පෙනීම කියන එක තුළ තියෙන ධර්මයෝ බැලුවාම අපිට හම්බෙන්න ඕනේ චිත්ත චෛතසික රූප කියන ওই ධර්මතා ටික විතරයි. හම්බෙන්නේ ඒව තමයි ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්ම. ඒව තමයි නැති වෙන්නේ. ඒ වගේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ විද්‍යාමාන වෙන්නේ. ඒ නිසා අපි විදර්ශනාවට ලක් කරගන්නේ මේ නිර්වාණයවත් පඤ්ඤප්තියවත් නෙවෙයි. අපි විදර්ශනාවට අරමුණු වෙන ධර්මය මොනවද? චිත්ත චෛසික රූප කියන මෙන්න මේ ධර්ම තමයි විදර්ශනාවේ අරමුණ වන්නේ. එනිසා මං මේක ඉස්සරලත් මතක් කරලා තියෙනවා, යම් කිසි කෙනෙක් විදර්ශනා භාවනාවක් කරනවා, සමතේ නෙවෙයි විදර්ශනා භාවනාවක් කරනවා නම් ඒ විදර්ශනාවට එයාට අරමුණු වෙලා තිබිය යුත්තේ පරමාර්ථ වූ රූප ධර්මය. රූප කියනකොට අපිට මේ ගෙවල් දොරවල් යාන වාහන කියන ඒව නෙවෙයි, මේ මහභූතහ උපාදාය රූප කියන මේ රූප ධර්මයෝ තමයි අරමුණු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සිත. සිත කියවුවාම අර අපි පුද්ගල භාවයෙන් ගත්තු මට ලෝභයක් ඇති වුණා, මට තරහක් ඇති වුණා, මම දැක්කා කියලා කියන දේ නෙවෙයි. ඒ සම්මුතිය අතහැරියාම සිත කියන පරමාර්ථ ධර්මයේ තමයි අරමුණ වෙන්නේ. පෙනෙන හිත, ඇහිම වශයෙන් උපදින හිත, ඒ වගේම රස විඳීම වශයෙන්, ගඳ සුවඳ දැනීම වශයෙන් උපදින හිත, මේවා තමයි විදර්ශනාවේ අරමුණ. ඊට පස්සේ චෛතසික ධර්ම. චෛතසික කිව්වාම හිතේ යෙදෙන සිතුවිලි. ලෝභය, දේශය, ස්පර්ශය, වේදනාව, සංඥාව මෙන්න මේවා. එතකොට ඒ වගේ සම්මුතිය අරමුණු කරන්නේ නැහැ අපි. දැන් අපි මේවා සම්මුතියත් එක්කත් ගන්නවා. මගේ කකුල රිදෙනවා, කකුල කැක්කුමයි කියලා මේ විදිහට අපි සම්මුතියට ගැට ගහලා ගන්නවා. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න විදර්ශනාවේදී මේ කියන සම්මුතිය සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. අයින් කරලා කකුලේ වේදනාව කිව්වොත් කකුල කියන එක සත්‍ය වශයෙන් පවතින ධර්මයක් නෙවෙයි. රූපය නිසා වේදනාව පවතිනවා කිව්වොත් ඒක නිවැරදි. නමුත් කකුලේ වේදනාව කිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම විදර්ශනාවට පරස්පරයි. නමුත් අපි සම්මුති වශයෙන් කතා කරනවා, ලෝක විවහාරයේ තියෙනවා, ඒක වෙනම කතාවක්. ඒ අනුව මේ විදර්ශනාවට අරමුණු වෙවිත් හැම වෙලාවෙම පරමාර්ථ වූ ධර්ම. එතකොට චෛතසික ධර්ම කිව්වා මොනවද? වේදනාව, සංඥාව, ස්පර්ශය, ආලෝභය, දේසය, මෝහ ආදී පරමාර්ථ ධර්මයෝ අරමුණු වෙලා තමයි විදර්ශනාව කෙරෙන්නේ. එතකොට මොකද ඒ ඇත්තටම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ බැලිය යුත්තේ ඒ ධර්මයන්ගේ නිසා. අපි ත්‍රිලක්ෂණයේ වැඩිය යුත්තේ ඒවා නිසා. අපි ඉස්සරෝම මේ කියන පුහුණුව සුදුසුකම නිවැරදිව විදර්ශනාවේ අරමුණු කිරීමට පුරුදු වෙන්න ඕන. ඒක තමයි මම මේක නිකන් අමතරව කිව්වේ මේක වැදගත් නිසා. එතකොට මේ අපි කිව්වා මතක් කරා ප්‍රත්‍ය වෙන්න පුළුවන් නිර්වාණීය පඤ්ඤප්තිය. ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මෝ හැටියට චිත්තචෛසික රූප කියන ධර්මයෝ විතරයි හටගන්නේ. ඒ අනුව අපි බලමු ඉදිරියට කතා කරගෙන යම්. එතකොට මේ දැන් අපි කතා කරගෙන ආවේ යමක් උපදින්න ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව. එතකොට ප්‍රත්‍ය කියන එක යම් ඵලයක් උපදින්න එකකින් උපදින්නේ නැහැ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ප්‍රත්‍ය බොහෝ උපකාර ලැබලා තමයි යම් ඵලයක් හටගන්නව නම් හටගන්නේ. ඒ නිසා දැන් අපි යමක් පේනවා කියනකොට පෙනෙන්න අපිට ඇහැ උපකාර කරනවා කියලා අපි දන්නවා. නමුත් ඇහැ තිබුණු පමණකින් පේන්නේ නැහැ කියලා අපි හොඳට දන්නවා. ඒකට ආලෝකය ඕනේ, වර්ණ රූපය ඕනේ, ඒට සුදුසු මානසිකාරය ඕනේ. මේ වගේ ප්‍රත්‍ය බොහෝ උපකාරක ලැබලා තමයි යම් ඵලයක් උපදින්නේ. එතකොට ඒ උපකාරක ධර්මය ඒ යම් ඵලයක් උපදින්න විවිධාකාරයෙන් උපකාර කරනවා. ප්‍රත්‍ය වෙනවා කියන එක ඔබට ඔය ඉස්සෙල්ලම මතක් කරලා තියෙනවා. දැන් අපි කියමුකෝ අපි බොන ජලය කියලා වතුර, ඒක අපි ධර්ම වශයෙන් ගත්තොත් ආපෝ ධාතුව. ඒක අපිට වතුර කියන එක අපිට එක ධර්මයක් ගත්තොත් විවිධාකාරයෙන් උපකාර වෙනවා යම් ඵලයක් උපදින්න. ඒ වගේම විවිධ ධර්ම උපකාර වෙලා ඵලය හට ගන්න අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැකීම හට ගන්න විවිධ ධර්ම උපකාර කරනවා. ඒ වගේ දැන් ගසක් හට ගන්න, ගස හට ගන්න පොළව, ජලය, වාතය, හිරුවෙලිය කියන මේ විවිධ ධර්ම උපකාර කරනවා. එතකොට මේ උපකාරක ධර්ම එකම ආකාරයෙන් නෙවෙයි උපකාර කරන්නේ. පොළොව උපකාර කරන්නේ එක ආකාරයකින්, ජලය උපකාර කරන්නේ තවත් ආකාරයෙන්, ගසට සූර්යාලෝකය උපකාර කරන්නේ තවත් ආකාරයකින්, වාතය උපකාර කරන්නේ තවත් ආකාරයකින්. මේ වගේ මේ උපකාරකත්වය වෙනස්. හැබැයි උපකාරක ධර්ම ගොඩක් තියෙනවා. ඒ වගේම උපකාරත්වයේද නානත්වයක් තියෙනවා. ඒ නිසා තමයි මේ ධර්මවල කිසිම වටිනාකමක් නැහැ කියලා. බොහෝ ප්‍රත්‍ය කාරණා උපකාරයෙන් තමයි මේ ඵලය අපි හටගන්නේ. ඒ වගේම අපි එක ධර්මයක් ගත්තත් ඒකේ විවිධ කෘත්‍යයන් තියෙනවා, ප්‍රත්‍ය ශක්තියන් තියෙනවා. දැන් අපි කියමු ජලය කියන එක ගත්තාම ජලය අපිට මේ රූපයට උපකාර කරනවා, පිපාසාව නිවන්නත් උපකාර කරනවා. ජලය කියන එක ඒ වගේම රූප උපද්දවන්න, ඒ කුසගින්න නිවනවනම් ඒකටත් උපකාර කරනවා. ඒ වගේම ඌෂ්ණේ දාහේනව නසන්නත් උපකාර කරනවා. හිරුවෙලිය ගත්තාම හිරිවෙලිය කියන එක අපිට රූපෝපද්දවන්න උපකාර කරනවා. ඒ වගේ අපේ සීත නැති කරන්න උපකාර කරනවා. මේ වගේ ගත්තාම එකම ධර්මයේ විවිධ ශක්තියන් තියෙනවා. අන්න ඒකත් අපි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රත්‍ය කතාවේදී. ප්‍රත්‍ය වෙනවා කියන ආකාරයේ ගත්තාම. එතකොට ඒකටත් කියනවා මේ ප්‍රත්‍ය ශක්තිය කියලා. මේක තවත් විදිහකින් කිව්වොත් ඒ ධර්මයේ තියෙන කෘත්‍ය ස්වභාවයන් තමයි මේ ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ. එතකොට ආන්නේ ඒකත් අපි තේරුම් අරගෙන තියෙන්න ඕනේ. මේ ප්‍රත්‍ය වෙන ධර්මයේ අනිකක් ප්‍රත්‍ය ශක්තිය අනිකක්. එතකොට මේ ප්‍රත්‍ය ශක්තිය තමයි වැදගත්. දැන් යමක උපකාර කරන්න ප්‍රත්‍ය වෙන ආකාරය. උදාහරණයක් වශයෙන් අපි ගිහමුකෝ අපේ ශරීරය පැවැත්මට අපි ආහාර ගන්නවා. බත් පාන් කව්පි මුං ඇට ආදී ආහාර ගන්නවා. දැන් අපි දන්නවා මේ ආහාර නිසා අපේ කය පවතිනවා කියලා. එතකොට අපි මේ උපකාරක ශක්තිය ගැන අවධානයක් නැහැ අපිට. අපි දැනගත් අවධානේ නැහැ. එතන කතා කරේ ආහාර කියලා ධර්මයක් තියෙනවා. ඒ නිසා මේ ඇස කන නාසය ආදී රූප ධර්ම හට ගන්නවා. එම කියන කතාව හරි. නමුත් මේ ආහාර කියන එක මොන ආකාරයකින්ද මේ ඇස කන නාසය එහෙම නැත්නම් කෙස් ලොම්නිය දත් හම්මස්නහර උපද්දවන්න උපකාර කරන්නේ. ආන්න ඒකට තමයි ප්‍රත්‍ය ශක්තිය කියන්නේ. එතකොට අපි දන්නවා මේ ආහාරයේ තියෙන ඕජාව කියන එක. ඒක මේ ඒ ඕජාව නැමැති ධර්මයෙන් ඒකේ හැකියාවක් තියෙනවා මේ හටගෙන තියෙන රූප පවත්වන්නත් අලුතෙන් අලුතෙන් රූප උපද්දවන්නත් මේ ආහාරය තුල තියෙන ඕජා ගුණයට හැකියාවක් තියෙනවා කියන එක. එහෙනම් මේ උපකාරක ශක්තිය මේ බත්පාන් කව්පි මුං ඇටවල මොකේද තිබිලා තියෙන ඕජාව නැමැති ඒ ගුණයක් තියෙනවා. අපි කිව්වොත් ඒක පෝෂණය කියලා. අන්න ඒක තුලින් තමයි මේ රූප උපද්දවන්නේ. ආහාරය කියන එක පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා ඒ රූප ධර්ම ගොඩක්. ඒකේ ඕජා ගුණය ශක්තියෙන් තමයි මේ රූප උපද්දවන්නේ. මේක උපමාව කියන එක 100%ක් සාර්ථක නැති වෙන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මේ ප්‍රත්‍ය ශක්තිය උපකාරකත්වය මොකද්ද කියන එක පහදා ගන්න. එතකොට ආන්න ඒ නිසා දැන් ඒ විදිහට ගත්තාම මේ ප්‍රත්‍ය ශක්තිය කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ අනුව දැන් අපි ප්‍රත්‍ය වන ආකාරයේ කෘත්‍ය අනුව තමයි තේරුම් ගත්තේ. එතකොට අපිට එක ධර්මයක් උපදින්න මතක් කරා මං මේ විවිධ ආකාරයෙන් විවිධ ධර්ම උපකාර කරනවා කියලා. ඒ අනුව දැන් අපි බලමු. දැන් මේ පටිච්ච සමුප්පාදයට ගිය පටිච්ච සමුප්පාදයේ තියෙනවා මේ විදිහට උපකාරක ප්‍රත්‍ය ශක්ති හතරක් පිළිබඳව. තවත් ගොඩාක් ප්‍රත්‍ය තියෙනවා. සූවිසි ප්‍රත්‍ය ගත්තාම ආරම්භන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, සහජාත ප්‍රත්‍ය කියලා මේ ප්‍රත්‍ය ගොඩක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ කුසල් සිතක් උපදින්න. ඒ කුසල් සිත උපදින්න අපිට ප්‍රත්‍ය වෙන ස්වභාවයන් ගත්තොත් යමක් අරමුණු වීම වශයෙන් රූපයක් අරමුණු වෙලා අපිට කුසල් සිත උපදිනවා. එතන උපකාර වෙලා තියෙන ආරම්භන ප්‍රත්‍ය. ඒ වගේම සහජාත ප්‍රත්‍ය චිත්තචෛතසික ධර්ම එකට ඉපදීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒකට කියනවා සහජාත ප්‍රත්‍ය කියලා. අධිපති ප්‍රත්‍ය කියනවා. අධිපති ප්‍රත්‍ය කියන්නේ ඒකේ යම් ධර්ම තියෙනවා බලවත් ලෙස උපකාර කරනවා. අධිපති භාවයෙන් උපකාර කරනවා. අපි අහලා තියෙනවනේ චන්දාධිපති, චිත්තාධිපති, විමංසාධිපති ආදී මේ වශයෙන් ඒ යමක් ප්‍රබලව උපකාර කරන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මුලින් හටගෙන පසුව උපදින ධර්මයන්ට උපකාර කිරීමට කියනවා පච්චාජාත ප්‍රත්‍ය කියලා. නපුරේජාත ප්‍රත්‍ය කියලා. මේ විදිහට ආරම්භන ප්‍රත්‍ය, හේතු ප්‍රත්‍ය, සහජාත ප්‍රත්‍ය, පුරේජාත ප්‍රත්‍ය, නිස්සරේ ප්‍රත්‍ය ආදී වශයෙන් ප්‍රත්‍ය ගොඩක් තියෙනවා. ඒ අතර මේ ප්‍රත්‍ය සියල්ලම ගන්නේ නැතුව මේ පටිච්ච සමුප්පාදයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ප්‍රත්‍ය හතරක් ගත්තා. ඒකට හේතු වශයෙන් සමහර විට අපිට මේ කෙලෙස් දුරු කරගන්න, දුෂ්ටි දුරු කරගන්න මේක ප්‍රමාණවත්. සියල්ල අවශ්‍ය නැහැ. අපිට මේ සියලු ප්‍රත්‍ය දැනගන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රත්‍යයෙන් හටගන්නවා කියන අවබෝධය තමයි ඇති කරගන්න ඕනේ. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයට යොදාගෙන තියෙන හේතු ප්‍රත්‍ය, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය, සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය කියන මේ ප්‍රත්‍ය ධර්මයන්ට තවත් බොහෝ ප්‍රත්‍ය ඇතුළත් කරන්න පුළුවන්. මේ හේතු කාරණා උපයෝගී කරගෙන මේ ප්‍රත්‍ය හතරක් බුදුරජාණන් වහන්සේ අරන් තියෙනවා. ඒ අනුව පටිච්චසමුප්පාදයේ තියෙනවා ප්‍රත්‍ය චතුස්කයේ කියලා. ඒ ප්‍රත්‍ය චතුස්කයේ කියන එකෙන් අදහස් කරේ යම් මේ කුසල් අකුසල් විපාක ධර්මිය උපදින්න ප්‍රත්‍ය වීමක් වෙනවා. ඒවා විද්‍යාමාන භාවයෙන්, ඇති භවෙන් හා උපකාර කරනවා. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ, දැන් ගහකට ප්‍රධාන ප්‍රත්‍ය ගහමක් ගහක් හටගන්න බීජය. ඊට අමතරව අනුප්‍රත්‍ය උපස්තම්භක ප්‍රත්‍ය තියෙනවා, ජලය, හිරුවෙලිය. මේවට කියන ප්‍රත්‍ය කියලා. ප්‍රධාන එකට කියන හේතුව කියලා. මෙහෙම විග්‍රහයක් ධර්මයේ තියෙනවා. ඉතින් ආන්ගෙනුව ප්‍රත්‍ය කියලා කියන්නේ උපකාරක ස්වභාවය කියන එක. ඊට පස්සේ ඊළඟ තව ප්‍රත්‍යක් තියෙන හේතු චතුස්කය කියලා එකක් තිබුණානේ, හේතු චතුස්කය කියලා. හේතු චතුස්කය කියලා කියන්නේ හේතු භාවයෙන් කුසල ධර්මියෝ, අකුසල ධර්මියෝ, ඒ වගේම විපාක ධර්මිය උපදින්න උපකාර කිරීම. පොඩක් ගැඹුරු ඇති මේක, ඔබ නැවත ශ්‍රවණය කරලා ප්‍රශ්න තිබුණොත් අහන්න. එතකොට අපි දැන් මේ පටිච්චසමුප්පාදේ කතා කරන්නේ මෙන්න මෙතන. පටිච්චසමුප්පාදේ සුත්තන්ත භජනියේ න්‍යායන් හතරක් උපයෝගී කරගන්නා කිව්වා. ප්‍රත්‍ය හතරක්, හේතු චතුක්ඛං, සම්ප්‍රයුත්ත චතුක්ඛං, අඤ්ඤමඤ්ඤ චතුක්ඛය හා ප්‍රත්‍ය චතුස්කය කියලා. ඒකෙන් මේ ටික තමයි දැන් අපි ඉගෙන ගන්න උත්සාහවත් වෙන්නේ. මේ හේතු භාවයෙන් උපකාර කරලා කොහොමද කුසල අකුසල ධර්මිය උපදින්නේ කියන එක. ඒ අනුව ඒකට තමයි අපි මේ හේතු ප්‍රත්‍ය කියන එක ඉගෙන ගන්න වෙන්නේ. ඒක අපි කෙටියෙන් අපි විග්‍රහ කරගමු. දීර්ඝව මම මේක විස්තර කරන්නේ නැහැ. එතකොට අපි හේතු කියනකොට අපි දන්නවා මේ හේතු කියන වචනේ විවිධාකාරයෙන් අපි භාවිතා කරනවා. එතකොට යමක ඇතිවීමට, පැවතීමට, දියුණු වීමට, පිරිහීමට, විනාශ වෙන්න කාරණය, ඒ වගේම හේතුව, මේ හේතුව නිසායි මට මේ දේ උනේ කියලා, අහවලා බැන්න නිසායි මට තරහාවේ කියලා, මේ හේතු පිළිබඳව අපි ලෝකේ විවහාර කරනවා, කතා කරනවා. එතකොට මේ ධර්මයේ තියෙනවා දැන් යේ ධම්මා හේතුප්පව තේසං හේතු තථාගතෝ ආහ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති අයම්පිකෝ මහලි හේතු අයම් පච්චයෝ සත්තානං විසුද්ධිය කියලා. මේ විදිහට මේ බුදුදහමේ මේ හේතු කියන වචනේ යොදාගෙන විවිධ ධර්ම න්‍යායන් විග්‍රහ කරලා තියෙනවා. නමුත් මේ අපේ මේ ප්‍රත්‍ය කතාවට ආවා. මේ පටිච්චසමුප්පාදේ මේ කුසල් අකුසල් උපදින්න හේතු වේ උපකාරයේ කියන කොට ගන්නේ අර අපි සාමාන්‍ය විවහාර කතාවේ කරන හේතු කියන අදහස නෙවෙයි. මෙතන උපකාර මෙතන අදහස් කරන්නේ මූල භාවයෙන්, ප්‍රධාන භාවයෙන් උපකාර කරනවා කියන එක. හේතු භාවයෙන් කියන්නේ මූලාර්ථය කියන එක තමයි. එක මූලාර්ථය කියලා කියන්නේ එතන මූලාර්ථය කියලා කිව්වේ දැන් අපි ගසක පැවැත්මට බිමට වැටෙන්නේ නැතුව කෙලින් පැවතීමට හා ගසේ වර්ධනයට ප්‍රධාන උපකාරය තමයි මුල්. ගහක මුල් පොළව තදින් අල්ලාගෙන දරාගෙන ඉන්නවා ගහ නොවැටී පවතින. ඒ වගේ මේ කුසල අකුසල ධර්මයන් උපදින්න අරමුණ දැඩිව අරගෙන, අරමුණ තදින් අරගෙන, අරමුණේ නොසැලී ඉන්න උපකාරක ශක්තියට කියනවා මේ හේතු ශක්තිය කියනවා. එතකොට අන්න එහෙම මේ යමක අරමුණ තදින් ගැනීමට උපකාර වන ධර්ම මේ ශාසනයේ හයක් පෙන්නනවා. මොනවද? ලෝභ, දේශ, මෝහ, අලෝභ, දේශ, අමෝහ. එක නැවත තවත් මේ අලෝබදේ සමෝම කියන එක අව්‍යාකුත අලෝබදේ සමෝව කියලත් ධර්මයේ නමයක් හැටියට බෙන්නලා තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් හයක් හැටියට මෙතනදී අපි ඉගෙන ගනිමු. එතකොට මේ ලෝබදේ සමෝහ අලෝබදේ සමෝහයට තමයි මෙතන හේතු කියලා විවහාර කරන්නේ. අරාපි ලෝකේ කතා කරන හේතු කියන වචනය අර්ථය නෙවෙයි මෙතන. මෙතන හේතු කියලා ධර්ම වසයෙන් ගත්ති මොනවාද ලෝබදේශමෝහ හා අලෝබදේ සමෝහ කියන ඔන්න ඔය පරමාර්ථ ධර්ම. මේ පරමාර්ථ ධර්ම තමයි හේතු භාවයෙන් උපකාර කරන්න. එතකොට අපි කියමුකෝ අකුසල් සිතක් ගත්තා කියලා. ඒ අකුසල් සිත හටගන්න හේතුභාවයෙන් උපකාර කරන්නේ කොහොමද? එතකොට අවිද්‍යාව සංඛාරය උපදින්න හේතුභාවයෙන් උපකාර කරනවා. සංඛාරයේ විඥාණය උපදවන්න හේතු ප්‍රත්‍යයෙන් උපකාර කරනවා. කියලා මෙන්න මෙහෙම තමයි අපි එතන තේරුම් ගන්න. එතකොට ඒ හේතු භාවයේ උපකාරය මූල භාවයෙන් උපකාර කිරීම කියලා කියනවා. එතකොට ලෝභ දේ සමෝහ අලෝභ දේ සමෝහ කියන මේ ධර්ම තමයි කුසල් අකුසල් උපදින්න උපකාර කරන්නේ. එතකොට ඒක අපිට හොඳට මේ ප්‍රත්‍ය ශක්තිය තේරුම් ගන්න අපි උත්සාහවත් වෙමු. දැන් උදාහරණයක් වශයෙන් මේ යම් සිතක් උපදිනකොට ලෝභ දේ සමෝහ කියන අකුසලයේ උපදුනා නම් අරමුණ හොඳට නොසැලී හිටිනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට ද්වේෂය කියන එක බලන්න හිතේ හටගත්තාම ඒ හිතේ ද්වේෂය හටගත්තාම ඒ අරමුණ තුල මොන තරම් අපි ඒ අරමුණ තුල ඉන්නවද අපිට දැනෙන්නම මට තරහක් ආවා කියලා දැනෙනවා. හොඳට දැනෙනවා තරහාව කියලා. දැන් ඒ හිතේ ඒ තරහා කියන ද්වේෂය නියන ධර්මයේ විතරද තිබුණේ නැහැ. තවත් ස්පර්ශය තිබුණා, වේදනාව තිබුණා, සංඥාව තිබුණා, විතර්ක තිබුණා, විචාර තිබුණා, තවත් නොයේ අකුසල චෛතසික තිබුණා. මේ කොතෙක් අකුසල චෛතසික තිබුණත් ඒ එකක්වත් අපිට නොදැනි මට තරහක් ආවා, මට ද්වේෂයක් ආවා, මට හොඳටම තරහා ගිහලා අපි විවහාර කරන්නේ අර ඒ ද්වේෂේ නැමැති අකුසල ධර්මයේ මොනතරම් අරමුණ තදින් ගන්නවද, අරමුණේ නොසැලී ඉන්නවද. අපිට ඒවා නැවත නැවත බොහෝ දැන් දවස් කීපයක් ගියපු ඒවා පවා නැවත අපිට සිහි වෙන්නේ කොමක් නිසාද? මෙන්න මේ හේත් ලෝභ දේශ මොහ කියන ධර්මයෝ අරමුණ දැඩිව අරමුණේ කිඳා බසින නිසා අර ගහක මුල් වගේ තදින් අරමුණ ගන්න නිසා තමයි ඒ විදිහට අපිට දැනෙන්නේ. ඒ වගේම තමයි ලෝභයක් ඇති වුණත් අපිට රාගයක් ඇති වුණා සමහර අපිට ඉෂ්ට වූ ප්‍රිය වූ අරමුණක් දකිනකොට බලන්න ඒක නැවත නැවත බලන්න හිතෙන බව ඒවා අපි නැවත හොයාගෙන යනවා. තමන්ට ඒ පිළිබඳ සතුටක් දැනුණා, ආදරයක් දැනුණා කියලා මේ වගේ අපි කතා කරන්නේ ඒ ලෝභය කියන එකත් හිතේ හටගත්තාම ඒ අරමුණ තදින් ගන්නවා. ඒක අපිට වෙන ධර්ම ප්‍රකට නොවි ඒ ධර්මයේ හොඳට ප්‍රකට වෙලා අපේ. එහෙනම් මේ අරමුණ තදින් ගන්න ස්වභාවයක් මේ හේතු ධර්මයන්ගේ තිබිලා තියෙනවා. ඒකට තමයි හේතු භාවයෙන් උපකාර කරනවා කියලා කියන්නේ. එතකොට අපිට යම් කර්මයක් සකස් කරන්න කර්මයක් හටගන්නෙත් මේ හේතු ධර්ම ඇති වුණොත් පමණයි. දැන් යම් චිත්තචෛසික ධර්මිය උපදින්න හේතු භාවයෙන් උපකාර කරනවා කියන්නේ ඒ හේතුව යම් හිතක ලෝභය හටගත්තේ නැත්තම් ඒ නිසා උපදින හේතු ප්‍රත්‍යයෙන් හටගන්න චිත්ත රූපයෝ කර්මජ රූපයෝ චෛතසික ධර්මයෝ කිසිවක් උපදින්නේ නැහැ ඒ ලෝභය හිතේ නොයදුනා. ඉතින් ආන්නේ නිසා තමයි ඒ ලෝභය හිතේ යෙදිච්ච නිසා ඒහා බැඳිලා ඒ නිසා චිත්තජ රූපයෝ කර්මජ රූපයෝ හටගත්තා. ඒ වගේම තව බොහෝ චෛතසික ධර්මයෝ ඉපදුනා, නැවත නැවත සිත් උපදුනා මේ ලෝභේ නැමැති හේතුව තිබුණු නිසා. ලෝභේ නැමැති හේතුව නොතිබුණා නම් මේක උපදින්නේ නැහැ. ඒ වගේම තමයි ද්වේෂය ගත්තහම ද්වේෂය නැමැති ධර්මයේ ඉපදිච්ච නිසා මොනතරම් චිත්තචෛතසික රූප කියන ධර්ම හටගන්නවද. ඒ විතරක් නෙවෙයි ඒ ද්වේෂය නැමැති ධර්මයේ හිතේ හටගත් නිසා අනාගතයේදී ආත්ම ගානක් මෙබඳු ආකාරයේ චිත්තචෛසික රූප කියන ධර්මියෝ උපද්දෝමින් සසරත් අපි ඇවිද්දවනවා. එහෙනම් අපිට හොඳට පේනවා මේ ඒ ධර්මයේ කියන එක මේවා උපදවන්න හේතු වෙනවා කියලා. අන්න ඒකට තමයි මේ හේතු ප්‍රත්‍ය හේතු භාවයෙන් චිත්තචෛසික ධර්මයන්ට උපකාර කරනවා කියලා කියන්නේ. එතකොට එතන හේතු කියලා කිව්වේ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ. දැන් ඒකේ අනිත් මොහය ගත්තාම දැන් මොහය නැමැති ධර්මයේ ගත්තාම ඇත්තටම මේ රූපය කියන එක අපිට ඇලුම් කළ යුතු දෙයක් නෙවෙයි. ඒකේ බොහෝ ආදීනව සහිතයි. ඒකේ කලකිරෙන්න වටිනවා. නමුත් ඒ රූපය අපි ඒ තරම් භයජනක කෙලෙස් භයජනක උවදුරු සහිත ඒ ධර්මයට අපි ඇලුම් කරනවා. මම මගේ කියලා ගන්නෙ කුමක් නිසාද? මෝහය නිසා. මෝහය නොතිබුණා නම් කවදාවත් මේ අසුභ අසාර වූ මේ රූපය අපි දැඩිව ගන්නෙ නැහැ. මම කියලා මගේ කියලා අපි දැඩිව ගන්නෙ නැහැ. දැන් හොඳට බලන්න මේ මෝහය හිතේ යෙදුණු නිසා නේද මේක මම කියාගෙන අපි මේ අඬන්නේ වැළපෙන්නේ ඒක දැඩිව ගන්නෙ. නিত্যයි ආත්මයි සුබයි සැපයි කියලා ගන්නෙ කුමක් නිසාද? මේ මෝහය හිතේ යෙදුණු නිසා. මෝහය හිතේ නොයෙදුනා නම් අපි කවදාවත් මේ රූපයට ඇලුම් කරනවද? නැහැ. මේක මම මගේ කියලා ගන්නවද? කවදාවත් ගන්නෙ නැහැ. මේ නিত্যයි කියලා ආත්මයි කියලා මේ අදහස් ඇති වෙන්නේ කුමක් නිසාද? මෝහේ නැමැති ධර්මයේ හිතේ දුර නිසා. මෝහේ නොයෙදුනොත් ඒක උපදින්නේ නැහැ. මෙන්න මේ වගේන් තමයි අපි මේ ප්‍රත්‍ය හේතු නිසා ඵල හට ගන්නවා කියන එක තීරණය කරන්නේ. එහෙනම් මේ නিত্যයි කියලා මට යමක් වැටහෙනවා නම් මේ අනාත්ම වූ මෙච්චර බුදුරජාණන් වහන්සේ මේ රූපය අනාත්මයි කියලා පෙන්නලා තියෙනවා. නමුත් මේ රූපේ මම කියලා මට වැටහෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ මෝහය හිතේ යෙදෙන නිසා. මොකද්ද මෝහය කියලා කියන්නේ? අර අසුභ අසාර වූ අනාත්ම වූ මේ සැබෑ ස්වභාවය නොපෙන්නන බව. අරමුණේ ඇතිතතු වසාලන ස්වභාවයක් මේ හිතේ යෙදෙනවා. අන්නේ ශක්තිය ප්‍රත්‍ය ශක්තිය තමයි අපිට වැදගත්. මේ ප්‍රත්‍ය ශක්තිය අපිට පේන්නේ නැහැ. හේතුව ඇතම් හේතු අපිට පේන්න පුළුවන්. ඇතම් හේතු වැටහෙන්න පුළුවන්. හේතුව කියන එක වටහා ගන්නත් පුළුවන්, පේන්නත් පුළුවන්. දැන් අපි කිමුකෝ රූපයක් දකින්ද වර්ණ රූපේ හේතු වෙන. ඒක අපිට පේනවා. ඒ වගේම යමක් ඇහෙන්න ශබ්දේ උපකාර කරන. ඒක අපිට ප්‍රකටයි. නමුත් මේ ලෝභය ද්වේෂය කියන එකත් ලෝභය හටගත්තාම මේ ධර්මය අපිට වැටහෙනවා. නමුත් මේ ලෝභයෙන් නේද මෙමදු මේ ඵල උපද්දවන්නේ? මෝහයෙන් නේද මේ ස්වභාවය උපද්දවන්නේ කියලා මෙන්න මේ ප්‍රත්‍ය ශක්තිය වටහා ගැනීම තමයි වැදගත්. එතකොට ඒව ගත්තාම ප්‍රත්‍ය ප්‍රත්‍යුප්පන්න ප්‍රත්‍යනික කියලා මේ විදිහට තවත් විග්‍රහ කරනවා ඇතුළට. ප්‍රත්‍ය මොනවද? ප්‍රත්‍යෙන් හටගත් ධර්මය මොනවද? ඒ ප්‍රත්‍යෙන් හට නොගන්න ධර්මය මොනවද කියලා බලන්න. එතකොට උදාහරණ ගත්තහම අපි මේ විදිහට ලෝභ දේශ මොහ හේතු වෙලා අර කියපු කුසල් අකුසල ධර්මය හට ගන්නවා. අර කිදි හොඳට මේ ජීවිතයට එකතු කරගන්න මේ මම කියන අදහස, මගේ කියන අදහස අපේම හිතේ මෝහයේ දෙන නිසායි වෙන්නේ. දේශය මට හටගන්නේ මෝහයේ උපකාරය නිසායි. එතකොට දේශය නැමැති හිතේ ලෝභ දේශ මෝහ කියන චෛසික දෙකම තියෙනවා. ලෝභ මූල හිතේ ආසාවක් හටගත්තාම ඒකෙත් ලෝභයයි මෝහයයි දෙකම තියෙනවා. හේතු වශයෙන් ගත්තාම තවත් බොහෝ ධර්ම තියෙනවා. ඒ නිසා දැන් ඒකෙන් අපිට තව කාරණා උපකාර වෙනවා. දේශය හටගන්නේ නැහැ මෝහය නොතිබුණා නම්. ලෝභය හටගන්නේ නැහැ මෝහය නොතිබුණා නම්. ඒ නිසා මෝහය කියන එක විශේෂයෙන් මේ අකුසල ධර්මය උපදවන්න ප්‍රබල ලෙස උපකාර කරන. නමුත් වටහා ගන්න අමාරු. ඉතින් අන්න ඒ විදිහට ගත්තාම මේ අනිත් පැත්ත ගත්තොත් අලෝභ දේසමෝ. ඒකේ අපි තේරෙන එකක් ගත්තොත් දැන් ලෝභයට විරුද්ධ අලෝභය, ද්වේෂයට විරුද්ධව අද්වේෂය, මෝහයට විරුද්ධව අමෝහයවත් ප්‍රඥාව. දැන් අපිට අනිත් විදර්ශනාවෙන් මොකද්ද කරන්නේ? අපේ මෝහය, මමත්වය, ආත්ම දෘෂ්ටිය නැති කරගන්න අමෝහය නැමැති ධර්මිය උපදවා ගන්න. දැන් ඒ විදිහට හොඳට අපිට නුවණ ප්‍රඥාව යම් වෙලාවක හිතේ හටගත්තා කියලා කියන්නේ ඒ වෙලාවට හොඳට බලන්න අර කියපු ලෝභෙට එන්න විදියකුත් නැහැ. ද්වේෂෙට එන්න විදියකුත් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ රූපයේ පිළිබඳව අපිට හොඳට වැටහෙනවා. එතකොට මේක කවදාවත් සුභයි ආත්මයි කියලා ගන්න හිතෙන්නේ නැහැ. එතකොට හොඳට මේ අනාත්ම ස්වභාවයෙන් මේ ධර්ම හිතේ හටගත්තාම මේ දේවල් උපදින්න විදිහක් නැහැ. මේ දේවල් උපදිනවා කියලා හේතුඵල ධම හොඳට අපිට වටහා ගන්න පුළුවන්. ඔබ මේවා තනියම හොඳට එක සිතක් අරගෙන අපිට දැනෙන ස්වභාවයක් අරමුණු කරගෙන හොඳට මේ හේතුඵල ධම අවබෝධ කරගන්න. මම ඒකටයි මේ පටිච්චසමුප්පාදයේ කතා කරන්න ගියාට සමහර වැදගත් විදර්ශනාවට උපකාරක ධර්මයෝ වැඩි වැඩිවෙන් කතා කරන්න යන්නේ නිසා. මොකද මම මේක විශේෂයෙන් මේ අපේ ප්‍රායෝගික ජීවිතයට එකතු කරමින් කතා කරන නිසා. ඒ නිසා විශේෂයෙන් වැදගත් ඔබ භාවනා කරනකොට මේ භාවනාවේ එක සම්දිස්ථානයක් මේ ප්‍රත්‍යපරිග්‍රහ ඥානෙ කියලා කියන්නේ මේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම. මේ විදියට හොඳට තේරුම් ගන්න උත්සාහවත් වෙන. Tamanṭa ලෝභයක් ආසාවක් තරහක් ඇති වෙනකොට පුද්ගල භාවයේ අයින් කරලා මේ තරහව කියන එක හොඳට අරමුණු කරගෙන අකමැත්ත මේක ආවේ මේ අරමුණේ ඇතිතතු වසාලන මෝහය හොඳට වටහා ගන්න. මේ සතර මහා ධාතු ටිකට පුද්ගලයේ කියලා ගත්තු නිසා ඒ අරමුණේ ඇතිතතු වහපු නිසා නේද මේ ද්වේෂයේ අරමුණේ ගැටෙන ස්වභාවයක් හිතේ හටගත්තේ. මේ ධර්මයේ නිසා මේක නැති වුණොත් මේක උපදින්නේ නෑ නේද කියලා හොඳට මේ හේතු නැති වෙනකොට ඵලය නිරුද්ධ වෙන බව හේතුඵල ධම. උදය වැය කියන එක හොඳට වටගන්න. මේ තමයි උදය වැය අපි බැලීම. ඉතින් මේ විශේෂයෙන් හරිම වටිනවා එක අවබෝධ කර ගැනීම. එතකොට අකුසල් කුසල් හටගන්න මේ හේතු ධර්මිය උපකාර කරනවා. එතකොට හොඳට බලන්න දැන් අපිට කුසල් සිතක් හටගන්න නම් ඒ අලෝභය කියන එක අනිවාර්යෙන් අවශ්‍යයි. අද්වේෂය අවශ්‍යයි. අමෝහය අවශ්‍යයි. අලෝභයේ හිතේ නොයදුනා නම් කවදාවත් අපිට දානයක් දෙන්න බෑ, සිල් රකින්න බෑ, වන්දනාවක් කරන්න බෑ, මල් පූජා කරන්න බෑ. අපිට අපි කැමති දේ අපේ මේ මුදල් වැය කරලා කොහොමද අපි යමක් අතහරින්නේ? අපි මේ මුදල කියන එක අපි ලෝභයෙන් ආසාවෙන් අල්ලගෙන ඉන්න එකක්. මේක නිසා තමයි අපිට බොහෝ දුක් උපදින්නේ. දැන් මේ දුක නැති කරන්න නම් මේ මුදල පිළිබඳව තියෙන ආසාව නැති කරන්න තමයි අපි ඒක අතහැරලා දන් දෙන්නේ ආදී නොයෙක් පින්කම් කරන්නේ. එහෙනම් ඒ හිතේ ඒ ලෝභයට විරුද්ධව යම් ධර්මයක් ඇති කරගන්නම වෙනවා. අරකට ආසාව නැති කරන්න අලෝභය, ආසා නොකරන බව කියන ශක්ති ස්වභාවයක් ඇති කරගන්න වෙනවා. එහෙම වුණාම තමයි අපිට ඒක ක්‍රියාව කරන්න පුළුවන්. ඒ නිසා ලෝභය අලෝභය කියන එකත් ලෝභයේ නැතිකම කියන එකත් ධර්මතා දෙකක්. ඒකත් අපි වටහා ගන්න ඕනේ. ඒක අපි සාකච්ඡාවේ ඕනනම් මතු කරලා ගන්න. ඒ කියන්නේ අලෝභය කියන එක වෙනම ධර්මයක්. ඒ වගේම අපි ලෝභය නැතුව හිත උපදින්න පුළුවන්. ලෝභයේ නැතිකම නෙවෙයි අලෝභය කියලා කියන්නේ. ද්වේෂයේ නැතිකම නෙවෙයි අද්වේෂය කියලා කියන්නේ. ඒකත් හොඳට වටහා ගන්න. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කියමුකෝ අපිට අපි රූපයක් දකින අවස්ථාවේ ඒ වෙලාවට අපිට මේ ලෝභය නැතුව හිත උපදින්න පුළුවන්. දැන් ද්වේෂය තියෙන අවස්ථාවේ ලෝභය කොහොමත් නැහැ. ඊර්ෂ්‍යා තියෙන අවස්ථාවේ ඒ වගේම අපි පරුස වචන ආදී මේවා කියනකොට ලෝභයේ හිතේ නැහැ. ඒ හිතේ තියෙන දේශය. දැන් ලෝභයේ නැතිකම අලෝභය නෙවෙයි. ඒකයි ඔබ වටහා ගන්න ඕනේ. අලෝභය කියන එක වෙනම ධර්මයක්. ඒක ලෝභයට විරුද්ධව උපදින වෙනම පරමාර්ථ ධර්මයක් හැටියට අපිට තේරුම් ගන්න. අමෝහය කියන එකත් එහෙමයි. එතකොට ප්‍රඥාව කියන්නේත් ඒක තමයි. ඉතින් මේක අපි ඕන සාකච්ඡාවට ගමු. දැනට මම මේ ප්‍රත්‍ය කතාවේදී මේ දීර්ඝ විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට අපි තේරුම් ගන්න මේ හේතුභාවයෙන් පත් වෙනවා කියන එක ඔන්න ඔය ආකාරයට. ඊට පස්සේ ඊළඟට අපිට කතා කරන්න තියෙන සම්ප්‍රයුක්ත හේතු ප්‍රත්‍ය කතා කර අපි පච්චේ චතුස්කයේ ප්‍රත්‍යවීම කියන එකත් අපි කතා කරා. ඒකේ ලොකු විස්තරයක් කියන්න නෑ. සම්ප්‍රයුක්ත චතුස්කයේ සම්ප්‍රයුක්ත කියලා කියන්නේ චිත්තචෛසික ධර්මයන් උපදින්න එකට යෙදීම් වශයෙන් උපකාරක. සම්ප්‍රයුක්ත වෙනවා කියන එක එකට යෙදෙනවා කියන එක මිශ්‍ර වෙලත් යෙදෙන්න පුළුවන් මිශ්‍ර නොවිත් යෙදෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ නෙළුම් කොලේක වතුර තියෙනවා. එතකොට මේ නෙළුම් කොලේ අර වතුරට උපකාර කරලා තියෙනවා. හැබැයි ඒ උපකාර කිරීම මේ එකට යෙදිලා වුණාට මේ දෙක එකට යෙදිලා වගේ තිබුණාට හැබැයි වෙන් වෙලා තියෙනවා. වෙන් වෙලා තමයි උපකාර කරලා තියෙන්නේ. මේ නෙළුම් කොලේ වතුර තිබුණාට ඒකට මිශ්‍ර වෙලා නැහැ කවදාවත්. අපි කියමුකෝ සීනි වතුරයි දිය කරා. කිරි වතුරයි දිය කරා. එතනත් එකට යෙදලා තියෙනවා. නමුත් ඒ එකට යෙදීම අර වගේ අර නෙළුම් කොලේක වතුර බින්දුවක් තියනවා වගේ කරන උපකාරය නෙවෙයි. අපි කොලේක චිත්‍රයක් අඳිනවා. කොලේක චිත්‍රයක් අඳිනකොට ඒ උපකාරයට කියන්නේ නිස්රය කියලා කියනවා. නිස්රය ප්‍රත්‍ය කියලා එතන කියන්නේ. කවදාවත් මේ කොලේ චිත්‍රයට කිඳා බැහැලා මිශ්‍ර වෙලා නැහැ. එහෙම වුණානම් අපිට චිත්‍රයක් පේන්නේ නැහැනේ. ඒ නිසා එතකොට සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය කියලා කියන්නේ හරියට කිරි වතුරයි එකට එකතුනා වගේ උපකාර කිරීම. මේක තේරුම් ගන්න මෙහෙම එකක් කියන්නම් මම. දැන් මේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය යෙදෙන්නේ නාම රූප ගත්තාම නාම රූප දෙක කවදාවත් සම්ප්‍රයුක්තව යෙදෙන්නේ නැහැ. නාමයයි රූපයයි කවදාවත් එකට සම්ප්‍රයුක්තව යෙදෙන්නේ හරියට කිරි වතුරයි වගේ මිශ්‍ර වෙන්නේ නැහැ. නිස්සය වෙනවා. අසුරු කරගෙන උපදින. ඒකට කියන්නේ අසුරු කර ගන්නවා කියන. එතකොට දැන් මේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය කියන එක මේ හිතක තියෙන අකුසල් සිතක් හටගන්න නම් ඒ අකුසල් සිතේ තියෙන වේදනාව, සංඥාව, සංකාරය, චිත්තය, ලෝභය ආදී මේ ධර්ම එකට සම්ප්‍රයුක්ත වුණාම ඒ හිතේ යම් උපකාරත්වයක් තියෙනවා. ඒකෙන් යම් කෘත්‍යයක් කරනවා. එතකොට අර හිත අර ලෝභයෙන් අරමුණු කරන්න දැඩිව ගන්න මේ පවත්වන්න උපකාර කරනවා. ඒකට උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපි යම් මේ අපි කියමු සීනි, තේකොළ, ඉඟුරු ආදී කිරි මේවා එකම භාජනයක දානවා. හැබැයි දැම්මට අපිට කවදාවත් අර කිරි එකක් බොනවා කියන කිරි එකක රස විඳින්න බෑනේ එකට තිබුණා. එතකොට ඒ දැනෙන ස්වභාවය වෙන එකක්. දැන් අපි මේකට තව වතුර ටිකකුත් දාලා ඔක්කොම කලවම් කරාම දැන් මේ සීනි වතුර තේ කහට ඉඟුරු ආදී මේ ඔක්කොම එකට සම්ප්‍රයුක්ත වෙනවා. දැන් එතකොට බලන්න දැනෙන කිරි එකක් අපි බොනකොට දැනෙන ඒ සම්ප්‍රයුක්ත වුණාම දැනෙන රසයයි හා මේවා වෙන වෙනම එකට තිබුණාමයි කෘත්‍ය දෙකක් මෙන්න මේ සම්ප්‍රයුක්ත භාවයෙන් උපකාර කරනවා කියන එක අන්නේ විදියට උප තේරුම් ගන්න. එහෙම චිත්තචෛසික ධර්මයෝ ඔවුනොවුන් ගිල ගැනීම වශයෙන් එකට යෙදීම නිසා තමයි අපිට යමක් ලෝභයක්, දේශයක්, කුසල් අකුසල් ආදී දේවල් ඒ හිතක් ප්‍රබල වෙන්න. ඒකෙන් යම් කෘත්‍යයක් කරන්න, ඒකෙන් වැඩක් ගන්න මේ වගේ ප්‍රත්‍යකුත් අවශ්‍යයි. ඔවුනොවුන්ට ගිලගෙන හරියට කිරි වතුරයි මිශ්‍ර වුණා වගේ. ඒකට කියන්නේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය කියලා. එතකොට මේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වෙන්නේ හැම වෙලාවෙම නාම වශයෙන් සම්ප්‍රයුක්ත වෙනවා. එතකොට වේදනා සංඥා සංකාර ආදී මේ විදිහට සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වෙනවා. නමුත් මේ රූපය නාමයට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. නාමයේ රූපයට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකට අර ගෙලගෙලීම් වශයෙන් ගිල ගැනීම වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ කියන එක වටහා ගන්න. ඒ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය. අඤ්ඤමඤ්ඤ චතුක්ඛය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ මෙහෙම එකට යෙදিলা නෙවෙයි එකක් අනිකට අනික අනිත් එකට උපකාර කිරීම. හරියට අපි කියමු බටකොටු කොටු ලී දඬු තුනක් ත්‍රිකෝණයේ හැඩයට මුදුණින් එකට හිටින විදිහට රඳවලා තියෙනවා. අපි කියමු කෝටු දෙකක් හරි තුනක් හරි මේ විදියට. දැන් මේ කෝටු තුන ත්‍රිකෝණාකාරයට ඉහළට එසවිලා මුදුණින් එකට එකතු වෙලා තියෙනකොට මේ දඬු තුන බිම නොවැටී තියෙන්න නම් අනිකක් අනිකට උපකාර කරලා තියෙනවා. අන්න ඒකට තමයි අඤ්ඤමඤ්ඤ භාවය කියන්නේ. මෙතන අඤ්ඤමඤ්ඤ භාවය කියලා කියන්නේ තමන් අනිත් ධර්මයේ උපකාරයේ ලබමින් පවතිමින් උපදිමින් තමා සමග ඉන්න අනිත් සෙසු ධර්මවලට උපදින්දහා පවතින උපකාර කිරීම. ඒක අපි උපමාවෙන් ගත්තොත් එක දඬු කැබැල්ලක් අපි කියමුකෝ එක දඬු කැබැල්ලක් ඒ දඬු කැබැල්ල අනිත් දඬු කැබලි දෙක වැටෙන්නේ නැති වෙන්න උපකාර කරලා තියනවා වගේම ඒ දඬු කැබලි දෙකේ උපකාරයෙන් අර අනිත් ධර්මයේත් පවතියි. මෙන්න මේකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන. එතකොට මෙතන තියෙන ප්‍රත්‍ය ප්‍රත්‍යුප්පන්න කියලා දෙකම තියෙනවා. එකම ධර්මය ප්‍රත්‍යත් වෙන්න පුළුවන් ප්‍රත්‍යුප්පන්න වෙන්නත් පුළුවන්. මේ විදිහට මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ ඒක වචනේ තියෙනවා තම තම ඕනෝන්ට උපකාර කර ගැනීම කියන එක තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන්නේ. අඤ්ඤං අඤ්ඤං කියලා කියන්නේ මේක අනිකට අනික අනිත් එකට උපකාර කිරීම. මම හිතන්නේ මේක තේරෙනවා ඇති. මේ විදිහට තමයි අපි මේ චතුස්ක හතර දැන් ඔබට යම් වැටහීමක් ඇති. පච්චේ චතුස්කේ හේතු චතුස්කේ සම්ප්‍රයුක්ත චතුස්කේ අඤ්ඤමඤ්ඤ චතුස්කේ කියලා. මේ චතුස්ක හතර යටතේ තමයි පටිච්ච සමුප්පාදේ විස්තර කරන්නේ. ඊට පස්සේ අපි බලමු මේ පටිච්ච සමුප්පාදේ න්‍යාය පිළිබඳව. තවම මේ පටිච්ච සමුප්පාදේ සිත්වලට ආවේ නැහැ. න්‍යාය හතරක් ගැන ගිය සතියේ අපි කතා කරා. ඒ න්‍යාය හතරේ ක්‍රම හතරක් පිළිබඳව සඳහන් වෙනවා. දැන් එක ප්‍රත්‍යක් ගත්තාම අපි කියමු පච්චය චතුස්කය කියලා. ඒ ප්‍රත්‍ය අරගෙන මේ පටිච්චසමුප්පාදේ න්‍යායන් හතරකට පෙන්වනවා. එක න්‍යායක් අපි කිව්වා මේ තියෙන මෙතන ඔබට පේනවාද? අවිද්‍යා පත්‍ය සංඛාරෝ, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාමං, නාම පත්‍ය චට්ඨායතනං, චට්ඨායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ, ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස සමුදයෝ හෝති. ඔන්න ඔය පටිච්චසමුප්පාද. දැන් මේකේ අහලා තියෙනවා ගොඩක් දේවල්. මෙතන වෙනස මොකද්ද? දැන් අපි අහලා තියෙන ක්‍රමයට වඩා වෙනස් උනේ මෙන්න මෙතන. සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම. දැන් අපි අහලා තියෙන විඥාන පත්‍ය නාම රූපං කිය. මෙතන තියෙන විඥාන පත්‍ය නාම, නාම පත්‍ය චට්ඨායතන. ඔන්න ඕක තමයි මෙතන තියෙන වෙතන. චට්ඨායතන පත්‍ය පස්ස. ඔය ටිකේ තමයි වෙනස තියෙන්නේ. එන්න මේ ටිකේ. එතකොට අපි අහලා තියෙන විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය චට්ඨායතනං නෙවෙයි, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ කියලා. නමුත් මෙතන තියෙන නාම පත්‍ය විඥාන පත්‍ය නාමං, නාම පත්‍ය චට්ඨායතනං, චට්ඨායතන පත්‍ය පස්සෝ. ඊළඟ එක තියෙනවා විඥාන පත්‍ය අවිද්‍යා පත්‍ය සංඛාර කියලා. ඒකේ පටන් අරගෙන විඥාන පත්‍ය නාමං, නාම පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා. දැන් එතන මුලේකේ තිබි නාම පත්‍ය චට්ඨායතන. මෙතන තියෙන නාම පත්‍ය පස්සෝ කියලා. අනිත් එක ඔක්කොම සමාන. ඊට පස්සේ පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන. මේ වගේ වෙනසක් නැහැ. අපිට අවධානය ගන්න තියෙන මේ වෙනස් වෙන තැන් ටික විතරයි. තුන්වෙනි ක්‍රමේ අවිද්‍යා පත්‍ය සංඛාරෝ කියලා මේ විදිහට පටන් ගන්න. විඥාන පත්‍ය නාම රූප. අන්න එතන නාම රූප. නාම රූප පත්‍ය අපි හාලා තියෙන සලායත. නමුත් නාම රූප පත්‍ය චට්ඨායතන. චට්ඨායතන පත්‍ය පස්සු කියලා මෙතන පෙන්නනවා. හතරවෙනි ක්‍රමේ අවිද්‍යා පත්‍ය සංඛාරෝ, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූපච්ඡ සලායතනං, සලායතන සලායතනං, ඊට පස්සේ චට්ඨායතන පත්‍ය පස්සෝ. දැන් අපි අහලා තියෙන සලායතන පත්‍ය පස්සෝ. මෙතන අපි දන්න ක්‍රමයටම ඇවිල්ලා නාම රූපච්ඡ සලායතනං, සලායතන පච්චයා පස්සෝ කිවෙන චට්ඨායතන පච්චයා පස්සෝ කියලා කිව්වා. දැන් එතකොට මේ මෙතන මේ වෙනස් වචනයක් හැටියට තියෙන්නේ චට්ඨායතන කියන එක විතරයි. අනිත් වචන අපිට හුරුයි, ඒවා යෙදෙන ආකාරය විතරයි අපිට තේරෙන්නේ නැත්තේ. ඒ අනුව දැන් මෙතන චට්ඨායතනය කියන එක මම ගිය සැරේ මතක් කර 6 වෙනි ආයතනය කියන්න පුළුවන්. චට්ඨා චට්ඨ කියන 6 වෙනි ආයතනය කියන්න පුළුවන්. ඒතකොට 6 වෙනි ආයතනය කිව්වහම මේ මන ආයතනය කියන එක, මන ආයතනය කියන එක මේ චක්කාස් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මේ විඤ්ඤාණ 6ටම මන ආයතනය කියලා සඳහන් වෙලා තියෙනවා. මොකද ඇත්තටම මේ එකම ධර්මයේ මේ නම් වලින් නම් කරලා තියෙනවා. එතකොට මේ චට්ඨායතන කියලා කිව්වම මන ආයතන කියලා කිව්වට අපි කිමු චක්කු විඤ්ඤාණ හිතක් උපදිනවා කියලා. ඒ චක්කු විඤ්ඤාණ හිත උපදිනකොට දැන් අපි කවදාවත් චක්කු විඤ්ඤාණයට මනෝ විඤ්ඤාණය කිව්වේ නැහනේ. නමුත් මෙතන ආයතන කතාවෙන් පෙන්වන්න නිසා දැන් එතන චට්ඨායතන කියලා ගත්තේ චක්කු විඤ්ඤාණය තමයි. ඒ හිත ගත්තා. නැවත මං කිව්වොත් මේක චට්ඨායතන කියන එක ඒ හිතට අනුව මේක දාගන්න ඕනේ. චට්ඨායතන පච්චය පස්සෝ කියන අපි කියමුකෝ මේ අකුසල් සිතක් උපදිනොත් අකුසල් සිත උපදින්න නම් මනෝවිඤ්ඤාණේ හරහානි මන ආයතනේ හරහා තමයි අකුසල් සිත උපදින්නේ. එතකොට අනිවාර්යෙන් එතන අකුසල් සිත තමයි මේ නාම රූප පච්චය චට්ඨායතනං කියලා කිව්වේ. ඒ හිත මොන හිතද? මනෝවිඤ්ඤාණේ තමයි අකුසල් සිත. ලෝභ මූල හිතක් න. එතකොට අපි චක්කු විඤ්ඤාණ වගේ හිතක් ගත්තොත් එතන චට්ඨායතනෙ වෙන්නේ අර කියපු චක්කු විඤ්ඤාණ හිත. ඊට පස්සේ සබ්දයාන හිතක් ගත්තොත් චට්ඨායතනෙ වෙන්නේ සෝත විඤ්ඤාණ හිත. ගන්ධය දැනගන්න හිතක් ගත්තොත් ගහන විඤ්ඤාණ හිත තමයි චට්ඨායතනෙ වෙන්නේ. ඒ විදිහටයි හිතට අදාළව අපි දාගන්න ඕනේ, ගලපා ගන්න ඕනේ. ඒක අපි ඉදිරියට කරනකොට තේරෙයි. එතකොට දැන් අපි මේ හතර පිළිබඳව විග්‍රහ කරොත් පළවෙනි එක නාමපච්චය චට්ඨායතනං කියලා බුදුරජාණන් වහන්සේ අර්ථවත් කරේ අපිට අට කතාවේ පෙන්වන්නේ මේක සර්ව සංග්‍රහායක වශයෙන් කියලා කියන්නේ. ඒ කියන්නේ භූමිය ඔක්කොම ගත්තොත් හැම භූමියකටම පොදුයි මේ විඥානපච්චය නාමං කියන එක. මොකද හැම වෙලාවෙම විඥානයේ නාම ධර්මය නාමපච්චය චට්ඨායතනං කියන මේ පළවෙනි එක විඥානපච්චය නාම. දැන් මොකද ඇතැම් භූමියවල විඥානපච්චය නාම රූපං තියෙනවා. ඇතැම් භූමියවල විඥානපච්චය නාමං තියෙනවා. නමුත් මේ විඥානේ නාමයට ප්‍රත්‍ය වෙනවා කියන එක පොදුයි. මොකද දැන් විඥාණයට රූපයට විඥාන ප්‍රත්‍යයෙන් රූපය විතරක් උපදින වර්තමාන හිතක් නැහැ. නමුත් විඥාණය ප්‍රත්‍ය වෙලා නාම ධර්ම විතරක් කොතනත් උපදිනවා. ඔබට වැටහුණාද දන්නේ? ඒ නිසා මේ තුන් භූමියේම විඥාණයේ නාමයට ප්‍රත්‍ය වෙනවා කියන එක පොදු කතාවක්. ඒ නිසා සර්ව සංග්‍රාහික වශයෙන් ගත්තා කියලා කියනවා. හැම භූමියකටම පොදුයි මේක නාමයේ කියන එක. මොකද විඥාණය ප්‍රත්‍ය වෙලා නාමයට විඥාණය ප්‍රත්‍ය වෙනවා කියන එක. අපි කියමුකෝ රූප භූමිය ගත්තත්, කාම භූමිය ගත්තත්, අරූප භූමිය ගත්තත් මේක පොදුයි. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු විඥානපච්චය නාම රූපං කියලා ගත්තා කියලා. ඒක හැම එකටම කියන්න බෑනේ. දැන් විඥානපච්චයේ නාම රූපයි කියලා අරූප භවයට කියන්න බෑ. අරූප භවයට ඒ කතාව පොදු නැහැ. අරූප භවයට විඥානපච්චය නාම කියන එක කියන්න පුළුවන්. කාම භවයට කියන්නත් පුළුවන් විඥානපච්චය නාමං කියලා. හැබැයි රූපයක් තියෙනවා. නමුත් නාමයටත් ප්‍රත්‍ය වෙනවා. අරූප රූප ලෝකේ ගත්තත් දිව්‍ය ලෝකාදී හැම එකකටම මේ නාමයට විඥානේ ප්‍රත්‍ය වෙනවා. අන්න ඒ නිසා සර්ව සංග්‍රාහික වශයෙන් අදහසින් තමයි පළවෙනි එක දේශනා කරන්නේ. දෙවනි එක විඥානපච්චය නාම නාමපච්චය පස්සෝ කියලා කිය ප්‍රත්‍ය විශේෂාර්ථයෙන් කියලා පෙන්වන්න. ප්‍රත්‍ය විශේෂාර්ථයෙන් කියලා කියන්නේ දැන් අපි කියමුකෝ දැන් මේ නාමය නිසා නාමපච්චය පස්සෝ. එතන වෙනස් වෙන්නේ නාමපච්චය චට්ඨායතනං නෙවෙයි නාමපච්චය පස්සෝ කියලා. දැන් අතන කිව්වේ විඥාන පත්‍යා නාමං නාම පත්‍යා චට්ඨායතන කියලා. එතකොට විඥාන ප්‍රත්‍යෙන් පත්‍ය වෙලා නාම ධර්මයෝද හටගන්නවා. ඒ නාම ප්‍රත්‍යෙන් හටගන්නේ චට්ඨායතන. චට්ඨායතන කියන්නේ ඇහ කන නාසය දිව ශරීරේ නෙවෙයි මන ආයතනේ. අන්න ඒකයි අර සර්ව සංග්‍රහයක වශයෙන් ගත්තේ. දැන් මන ආයතනේ කියන කොයි භූමියෙත් ඇයිති. එතකොට මේ විඥානයේ නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම ඇතැම් වෙලාවෙ මේ නාම ධර්මියෝ චට්ඨායතනෙට ප්‍රත්‍ය වීමකුත් වෙනවා. දැන් අනිත් ඒවා නැද්ද කියලා කල්පනා කරන්න එපා. මෙහෙම ප්‍රත්‍යවීමක් තියෙනවා කියලයි මෙතනින් අපිට උගන්වන්නේ. හොඳට වටහා ගන්න මේක. අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍ය වෙනවා, සංඛාරයේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා, විඥාණයේ නාමයටද ප්‍රත්‍යවීමක් තියෙනවා, නාමය චට්ඨායතනෙහිවත් මන ආයතනෙට ප්‍රත්‍යවීමකුත් වෙනවා. ඊට පස්සේ ඒ චට්ඨායතන නිසා ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා, ස්පර්ශය වේදනාවට ප්‍රත්‍ය වෙනවා කියලා මෙන්න මෙහෙම ප්‍රත්‍ය ස්වභාවයක් තියෙනවා කියලා තමයි අපිට පෙන්වන්නේ. එතකොට දැන් විඥාන පත්‍යා නාම රූපං කියන එකට බොරුද, ඒක නැද්ද, ඒක අපි කතා කරේ වැරදිද කියලා, ඒක කොතෙන්ද අදාළ වෙන්නේ කියලා එහෙම දැන් මේකේ පටලවා ගන්න යන්න එපා. මෙතන කියන්නේ මේ විඥාණය නාමයට නාම රූපයන්ටද ප්‍රත්‍ය වෙනවා. ඒක අපිට යටින් පෙන්නවා. විඥාණය නාමයට පමණක් ප්‍රත්‍ය වීමකුත් තියනවා කියන එකයි මෙතන අපිට පටිසම්පාදයෙන් පෙන්නනවා. ඒතකොට මහා නිදාන සූ දෙවණි එක ගත්තොත්, මහා නිදාන සූත්‍රය වගේ සූත්‍රය ගත්තොත් එතන ඔබ අහලා ඇති, එතන පෙන්නන්නේ නාම පත්‍ය පස්සෝ කියලා. නාම රූප පත්‍ය සලායතනං කියලා මහා නිදාන සූත්‍රයේ පෙන්නන්නේ නැහැ. නාම රූප පත්‍ය පස්සෝ කියලා මේ සලායතන අයින් කරලා තමයි මහා නිදාන සූත්‍රයේ සූත්‍රකමේට පෙන්නලා තියෙනවා. දැන් එතන මේ ප්‍රත්‍ය විශේෂාර්ථ කියන්නේ මේ විදිහටත් ප්‍රත්‍ය වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ප්‍රත්‍ය විශේෂාර්ථ වශයෙන් කියලා මේ දෙවනි ක්‍රමයේ පෙන්නලා තියෙනවා. තුන්වෙනි ක්‍රමේ අවිද්‍යා පත්‍ය සංකාරෝ, සංකාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූපච්ච චට්ඨායතන. දැන් එතන මේ මෙතන පෙන්නලා තියෙන විඥාන පත්‍ය නාම රූපං කියනකොට ඒක ගබ්බසෙයක සත්වයන්ගේ වශයෙන්. ඒ වගේම අසම්පූර්ණ ආයතන වශයෙන් ගත්තාම දැන් නාම රූපච්ච සලායතනං කියන්නේ නැතුව අපි කියමුකෝ දැන් ඇහැ නැතුව කන නැතුව උපදින සත්වෝ තියෙනවා. එහෙම අවස්ථාවල විඥාන පත්‍ය සලායතනං කියන්න බෑ. විඥාන පත්‍ය නාම රූපං කියලා කියන්නේ. ඒ වගේ ගබ්බසෙයක සත්වයන්ට, ඒ වගේම අසම්පූර්ණ ආයතන වශයෙන්, ඒ කියන්නේ පරිපූර්ණ ආයතනය නැතුව උපදින සත්වයන්ගේ වශයෙන් හා රූපී භවයේ උපදින සත්වයන්ගේ වශයෙන් සලකලා තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ තුන්වෙනි න්‍යාය පෙන්වවා කියලා කියන්නේ. රූප භවයේ ඉන්න සත්‍යයන්ගේ වශයෙන් හතරවෙනි එක අවිද්‍යා පත්‍ය සංකාරෝ, සංකාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූපච්ච සලායතන. මේක සම්පූර්ණ ආයතන ඇතියන්ගේ වශයෙන් හා ඕපපාතික සත්‍යයන්ගේ වශයෙන් තමයි. කාම ලෝකේ, දිව්‍ය ලෝක, මනුස්ස ලෝක වගේ මේ තැන්වල ඕපපාතික සත්‍යයන්ගේ නාම රූපච්ච සලායතන. ඕපපාතිකව හට ගන්නකොට ඒ මොහොතේ ආයතන 6ටම ප්‍රත්‍ය වෙනවා. ආයතන 6ම උපදිනවා. දැන් මිනිස්සුව ගත්තත් එහෙම ඕපපාතික මිනිස්සුව ඉන්නවා. දෙවිය ලෝකේ, භූතයෝ ආදී මේ සත්‍යෝ ගත්තත් නාම රූපච්ච සලායතන කියනකොට මේ නාම රූප දිග ප්‍රත්‍ය වෙලා එකවර ආයතන 6ම එක චිත්තක්ෂණයේ උපදින්න පුළුවන්. එනිසා හොඳට මතක තියාගන්න මේ ප්‍රත්‍ය කතා ඔක්කොම කරන්නේ ඒක චිත්තක්ෂණ වශයෙන්. එක සිතක් හටගන්න ප්‍රත්‍ය වෙන ස්වභාවය. ඒ නිසා මේකේ බොහෝ විට කෙනෙකුට නොතේරෙන්න පුළුවන් කාරණාව තමයි අපි මේ මෙතෙක් ඉගෙනගත්තු පටිච්ච සමුප්පාදයක් තියෙනවා නම් ඒකට මේක ගලපන්න යනවා. හැම වෙලාවෙම මතක තියාගන්න ඒ අපි ඉගෙනගත්තේ නානා චිත්තක්ෂණ වශයෙන් හෙවත් විවිධාකාරයෙන් ප්‍රත්‍යවීම් ඒක අතීත කාල අනාගත වර්තමාන කියන කාල ભેදයක් නැතුව තමයි එතන ප්‍රත්‍යකතයි. හැබැයි මෙතන එක සිතක් තුල හටගන්න ආකාරය තමයි පෙන්වන්නේ. ඒ නිසා දැන් කවදාවත් අපිට මේ ඒක චිත්තක්ෂණව නාම රූප පත්‍යා සලායතනං කියලා ඕපපාතිකව ප්‍රතිසන්දි අවස්ථාවක් කියන්න පුළුවන්. නමුත් ඊට පස්සේ කියන්න බෑ. හොඳයි අපි කතා කරගෙන ආවේ න්‍යායන් හතර පිළිබඳව. එතකොට මේ න්‍යායන් වල හොඳට පෙන්නනවා නාම රූප පත්‍ය චට්ඨායතන චට්ඨායතන පත්‍ය පස්සෝ කියලා. අන්න ඒකත් වැදගත්. දැන් සලායතන පත්‍ය පස්සෝ කියලා කවදාවත් එක ඒක චිත්තක්ෂණව ලැබෙන්නේ නැහැ. දැන් නාම රූප පත්‍ය සලායතනං කියලා එක සිතක ලැබෙන්න පුළුවන්. මොකද අපි ඕ ප්‍රතිසන්දි අවස්ථාවේ ඕපපාතික සත්වයන්ගේ පහළ වෙනකොට ඒ ප්‍රතිසන්දි හිතත් සමගම ආයතන 6ම උපදින්න පුළුවන්. ඒ නිසා ඒක අවස්ථාවක් තියෙනවා නාම රූප පත්‍ය සලායතනං කියලා. එහෙම අවස්ථාවකුත් තියෙනවා. දැන් ඒක බුදුරජාණන් වහන්සේ මේ පෙන්නලා තියෙනවා නාම රූප පත්‍ය සලායතනං කියලා. හොඳට බලන්න නාම රූප පත්‍ය සලායතනං කියලා සලායතන පත්‍ය පස්සෝ කිව්වේ නැහැ. එහෙම කියන්න බෑ කවදාවත් එක සිතක් තුල. එතකොට කියන්නේ කොහොමද? නාම රූප පත්‍ය සලායතනං චට්ඨායතන පත්‍ය පස්සෝ. ස්පර්ශ වෙනවා නම් ස්පර්ශ වෙන්නේ එක ආයතනයක් තුල පමණයි. ඒ නිසා ස්පර්ශය කියනකොට චට්ඨායතන පත්‍ය පස්සෝ කියලා කියනවා. මෙතනත් ඒ වගේ නාම තුන්වෙනි ක්‍රමයේ ගත්තාම නාම රූපත්‍ය චට්ඨායතනං කියලා චට්ඨායතන පත්‍ය පස්සෝ. හැම වෙලාවෙම ස්පර්ශයේ වෙන්නේ එක ආයතනයක් අරමුණු කරගෙන විතරයි. අන්න ඒ නිසා එතන මේ වගේ අපිට පේනවා මේ එක හිතක් තුලයි මේ පෙන්වන්නේ. ඒ නිසායි මේ විදිහට අපිට සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේක අපි ඕනනම් අපිට මේ පටිච්චසමුපාදයේ අට කතාවේ තියෙන එක පෙන්වන්නම් මම මේ අට කතාවේ සිංහල පැත්ත ඔබ බලන්න මෙන්න මේ හරිය තියෙනවා. පළමුව එක සර්ව සංග්‍රහායක අර්ථයෙන් කිව්වා කියලා. දෙවනුව ප්‍රත්‍යවිශේෂාර්ථයෙන් කියලා තියෙන දෙවනිකමේ. තුන්වෙනි එක ගබ්බසෙයක සත්වයන්ගේ වශයෙන්. හතරවෙනි එක ඕපපාතික සත්වයන්ගේ වශයෙන්. තවත් අදහසක් කියනවා එසේම පළවෙනි ක්‍රමේ සර්ව සංග්‍රහායක වශයෙන් දෙවනිකමේ ප්‍රත්‍යවිශේෂාර්ථ වශයෙන් තුන්වෙනිකමේ අසම්පූර්ණ ආයතනයන්ගේ වශයෙන් හතරවෙනිකමේ සම්පූර්ණ ආයතන හටගන්න අයගේ වශයෙන් ඊට පස්සේ ඒ වගේම පළමුව සර්ව සංග්‍රායක වශයෙන් දෙවනුව මහානිදාන සූත්‍ර වශයෙන් තුන්වෙනි එක රූප භව වශයෙන් හතරවෙනි එක කාම භවාදී වශයෙන් කියලා මේ විදිහට පෙන්වනවා. දැන් අපි ආපව සූත්‍රයට ගියොත් පටිසම්පාදයට දැන් මේ න්‍යායන් හතර තමයි අපි විග්‍රහ කරගත්තේ. එතකොට මේ ආපහු ඔබට මට හිතෙනවා මේක ටිකක් තේරුම් ගන්න අමාරු වෙයි, පැටලිලි සහගත වෙයි. නමුත් මේක නැවත නැවත අහලා ඕනනම් ඔබ පටිසම්පාදයේ පොත බලලා හරි ටික ටික තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. එහෙම නොහැකි වුණොත් ඊළඟ දේශනා වාරයේ හරි ඔබට නැවත අහන්න අවස්ථාව තියෙනවා. දැන් මේකෙන් ආපහු ඔබ අවධානයට ගන්න මේ තින් මං විග්‍රහ කරන්න ගියේ මොකද්ද කියන එක. නැවතත් මං ඒක විග්‍රහ කරන්නම්. මේ පටිච්චසමුප්පාදයේ ණය හතරක්, න්‍යායන් හතරක් පෙන්නලා තියෙනවා කියලා කිව්වා. මේ න්‍යායන් හතරම මතක තියාගන්න අර පොදු පටිච්ච සමුප්පාද ක්‍රමයේ නෙවෙයි එක සිතක් හටගන්න ආකාරය. එතකොට අපි ගියමුකෝ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒක මම පෙන්නනවා. දැන් හිතක් අරගෙන ලෝභ මූල හිතක් අරගෙන ලෝභ මූල හිත උපදින්න කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියලා. ඒක දැන් මට කාලේ මදි නිසා මම කියන්නේ නැහැ. නමුත් ඒකේ විග්‍රහ කරොත් අපි යමු එතෙන්ට. එතකොට තේරෙයි. දැන් ඔන්න මෙතන තියෙනවා. දැන් ඊට පස්සේ ඔය ක්‍රමයේ පෙන්නලා හිත් උපදින කතමේ ධම්මා අකුසල කියලා මාර්තුකා කරලා යස්මින් සමේ අකුසල චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සහගතා දිට්ඨිගත සම්ප්‍රයුත්තං රූපාරම්භණං වා සද්ධාරම්භණං වා ගන්ධාරම්භණං වා රසාරම්භණං වා පොට්ටාබ්බාරම්භණං වා ධම්මාරම්භණං වා යම් යම් වා පනාරම්භ තස්මින් සමේ අවිද්‍යාපච්චා සංකාරෝ සංකාරපච්චා විඤ්ඤාණං විඤ්ඤාණපච්චා නාමං නාමපච්චා චට්ඨායතන චට්ඨායතනපච්චා පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදානං උපාදානපච්චා භවෝ භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණං ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ද සමුදය හෝති කියලා. ඔන්න එක අකුසල සිතක් අරගෙන අර විදිහට පෙන්නනවා. එතකොට මේ අකුසල සිත හටගන්න මම ඊළඟ සැරේ මේක විස්තර කරනවා. දැනට අර අපි ප්‍රත්‍ය කතාව වටහා ගන්න ඕන ඉඳ මේ කියන්නේ අකුසල සිතක් අපි කියමු ලෝභ මූල හිතක් හටගත්තා. එහෙම නැත්නම් තරහක් මට ආවා. ඒ තරහ ආවේ කොහොමද? ඒ තරහ එන්න හටගත්තේ මෙන්න මෙහෙමයි කියලා කියනවා. තරහ එනකොට අවිද්‍යාව සංකාරයට පත් වෙලා සංකාරයේ විඥාණයට පත් වෙලා විඥාණයේ නාමයට පත් වෙලා නාමය චට්ඨායතනයට පත් වෙලා චට්ඨායතනයේ ස්පර්ශයට පත් වෙලා ස්පර්ශයේ වේදනාවට පත් වෙලා වේදනාව නිසා ලෝභය හටගෙන ලෝභය නිසා උපාදානය හටගෙන උපාදාන නිසා භවය හටගෙන භවය නිසා ජාතිය හටගෙන කියලා මෙන්න මේ විදිහට එක හිතක් ඇතුලේ මේ අංග ටික විස්තර කරනවා. එතකොට අර හිත හටගත්තේ කොහොමද කියලායි පෙන්වන්නේ. එතකොට මම ඊළඟ සතිය ඔබට කතා කරන්නම් මේ අවිද්‍යාව කොහොමද මේ අකුසල් සිත උපදින්න උපකාර කරේ. සංඛාරයේ මේ අකුසල් සිත උපදින්න කොහොමද උපකාර කරේ කියන එක ඊළඟ සතියේ මම විග්‍රහ කරලා දෙනවා. එතකොට අපිට ප්‍රායෝගිකව හොඳට මේ ජීවිතයට ගැලපිලා තේරෙයි. ඉතින් ඒ නිසා මේ යම් හිතක් උපදින්න. එතකොට අපිට උපදින චක්කු විඤ්ඤාණ හිත, සෝත විඤ්ඤාණ ආදී ඒ හිත ගත්තත් හැම හිතක් ගත්තාම ඒ හිත හටගත්තේ කොහොමද කියලා තමයි පෙන්වන්නේ. එතකොට චක්කු විඤ්ඤාණ හිත ගත්තොත් ඒ හිත උපදින්න මේ ප්‍රත්‍යවිචී ආකාරය. එතකොට එහෙම එහෙම එක එක හිතක් අරගෙන ඒ හිතේ තියෙන ධර්ම වලට අනුව හිත අනුව මේ ප්‍රත්‍යංගයේ ඇතැම් මැතැම් ස්වභාවයන් වෙනස් කරලා පෙන්නලා තියෙනවා. එතකොට ආන්නේ මේ විදිහට දැන් එක හිතක් හටගන්න අපි කියමු අකුසල සිතක් නම් ඒ අකුසල හිත හටගන්න මේ න්‍යායන් හතර පෙන්නවා. ඒ වගේම මේ අකුසල හිත හටගන්න හේතු භාවයෙන් උපකාර කරේ කොහොමද? සම්ප්‍රයුක්ත භාවයෙන් උපකාර කරේ කොහොමද? අඤ්ඤ භාවයෙන් අඤ්ඤමඤ්ඤ භාවයෙන් උපකාර කරා කියලා මේ ප්‍රත්‍ය යටතේ අර හිපදුනා කියලා විස්තර කරලා පෙන්නනවා. මං හිතන්නේ අදට ප්‍රමාණවත් මේක අපි ආපහු හෙටත් මේක ගැන තව ටිකක් විස්තර කරලා එතකොට නැවත නැවත ඔබ අහනකොට මේක ඔබට හිතට නුවණට වැටහි. දැන් මේ සමහර අයට මේක ආදුනික බව නිසා මේක අපි අර පරණ පටිච්චසමුප්පාදයේ පමණක් දැනගෙන ඉන්න හින්දා ඒකට අපි මේක ගලපන නිසා තමයි මේකේ පොඩි ගැටලු තියෙන්නේ. ඒ නිසා මේ නොතේරෙන්න හේතුව ඔබ මේක හැම වෙලාවෙම මතක තියාගන්න එක හිතක් උපදින්න හේතු වන ආකාරයේ විග්‍රහ කරන්න කියලා. ඒ නිසා අර මුලින් අපිට සූත්‍ර ක්‍රමය වලට පෙන්වෙයි එහෙම එක හිතක නෙවෙයි පොදුවේ කාල ભેදයක් නැතුව තමයි පෙන්වලා තියෙන්නේ. ඒ නිසා මේ න්‍යායන් හතරක් පෙන්වලා තියෙන්නේ. අර විඥාන පච්චයා නාමං නාම පච්චයා චට්ඨායතනං කියලා පෙන්වලා තියෙන්නේ. මේ විදිහටද ප්‍රත්‍යභාවයන් ලබනවා අර උපදින අර හිත උපදින්න කියන එකයි. අකුසල සිතක් උපදිනකොට විඥානීය නාමයටද උපකාර කරනවා. විඥානීය නාම රූපයන්ටද උපකාර කරනවා. ඒ වගේම නාම ධර්මිය ස්පර්ශයට උපකාර කරනවා. නාමයේ විතරක් ස්පර්ශයට උපකාර කරනවා. නාම රූප නිසාද ස්පර්ශය වෙනවා කියලා මේ විදිහට එතකොට සමාවෙන්න මේ නාම රූප ගත්තාම එතකොට උපකාර වෙන ඒ හිතක ගත්තාම එතකොට ඒවා එක එක ආකාරයෙන් වෙනස් වෙනවා. හොඳයි මං හිතන්නේ මේක ඔබ තේරුම් ගන්න ටිකක් ගැඹුරුයි. නමුත් ඒක ඔබ කියවලා දේශනාව අහලා තේරුම් ගන්න නැවත නැවත මේක කතා කරනකොට යම් ප්‍රමාණයකට වැටහි මේක සියල්ල වැටහා ගන්නවා කියන එක හැම දිනාටම කරන්න බැරි වෙයි. නමුත් ඔබට මේකෙන් යම් මෙන්න මෙහෙමද මේ පටිච්ච සමුප්පාදයේ හේතුඵල ධම ක්‍රියාත්මක වෙනවා හිතක් උපදිනකොට මේ විදිහටද මේ පටිච්චසමුප්පාදයේ අපිට පෙන්වන්න පුළුවන් කියන අදහස හරියාව. දැන් අපි කිවොත් විපාක හිතක් ගත්තාම ඒකේ මේ අංග ඔක්කොම එන්නේ නැහැ. එක හිතක් ගත්තාම උපාදානේ නැහැ, තණ්හාව නැහැ, චක්කු විඥාන හිතක් ගත්තා. එතකොට පටිසමුපාදේ පෙන්වන ක්‍රමේ වෙනස්. ආනේ ටික වැදගත් අපිට සියල්ල නොතේරුණා. හොඳයි, එහෙමනම් මේ කියපු කාරණා තුළ නොතේරුණු තැනක් තියෙනවා නම් ඒ ටික සාකච්ඡා කරන්න හා ගිය සතියේ දේශනාවේ හෝ ඔබට භාවනාවේ ගැටලු හරි තියෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ඉඩ අවකාශ දීලා මගේ දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු 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 සයිමාස. අද දවසේදීත් අපිට ගිය සතියේදී දේශනා කරපු කොටස් තව තවත් තේරුම් ගන්න උපකාරු වුණා දේශනාව සයිමාස. බොහොම පිං. අපිට තව පැය භාගයක් පමණ කාලයක් තියෙනවා සාකච්ඡාව සඳහා. මම ගෞරවයෙන් ආරාධනා කරනවා කල්‍යාණ මිතුමිත්‍රයන්ට අද සාකච්ඡාවට අදාළව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. හොඳයි, උත්තරණ මෙහෙණින් වහන්සේ මම ගෞරවයෙන් ආරාධනා කරනවා එවන ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අපේ හැමෝටම එතකොට ඒක චිත්තක්ෂණ සිතකට නාම ධර්ම සානේ උපකාර වෙන්නේ. ඒතර නාම රූපත් උපකාර වෙන්න පුළුවන්.
ඔව්, නාම රූප උපකාර
වෙනවා. එතකොට නාම රූපත් උපකාර වෙන නාම ධර්ම සාවයක් උපකාර වෙනවා කියන එක තමයි විඥාන පච්චය නාම කියන එක තමයි. ඒකත් උපකාර වෙනවා අර ප්‍රත්‍යයන් හතරට. හේතුව හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය හතර.
ඔව්, එතන ඔය කියන්නේ මනියෝ. දැන් අපි එතන ඔව් පැහැදිලි කරොත් විඥාන පත්‍යා නාමං කියනකොට මේ විඥාන ප්‍රත්‍යෙන් නාම ධර්මයෝ උපදිනවා කියනකොට මේ නාම ධර්මයෝ උපදින්ද විඥාණය විසින් මේ නාම ධර්මයෝ හටගන්න හේතු භාවයෙන් උපකාර කරලා තියෙනවා, සම්ප්‍රයුක්ත භාවයෙන් උපකාර කරලා තියෙනවා, අඤ්ඤමඤ්ඤ භාවයෙන් උපකාර කරනවා කියලා මේ ඒ ප්‍රත්‍ය ශක්තියින් තමයි අර පෙන්නන. එතකොට විඥානීය නාමයට අර කියන ලෝභ දේශ මොහ කියන මේ හේතුද උපකාර කරලා තියෙනවා. ඒ වගේම මේ විඥානීය එක්ව යෙදීම් වශයෙන් සම්ප්‍රයුක්ත වශයෙන්ුත් උපකාර කරලා තියෙනවා. ඒ වගේම අඤ්ඤමඤ්ඤ කියලා කියන්නේ අපි කියමුකෝ විඥානීය නාමයට නාමයේ විඥානීයට මෙහෙම සංඛාරය විඥාණයට විඥාණය සංඛාරයට මෙහෙම අඤ්ඤමඤ්ඤ භාවයෙන් උපකාර කරලා තමයි ඒ ධර්මයේ හටගෙන තියෙන්නේ. එකක් ගත්තොත් අපි විඥාණය නිසා නාමය හටගත්තා කිව්වොත් මේ නාමය හටගන්න විඥාණය ප්‍රත්‍ය භාවයෙන්ද හේතු භාවයෙන්ද සම්ප්‍රයුක්ත එකට යෙදීම් වශයෙන්ද අඤ්ඤමඤ්ඤවද උපකාර කරනවා කියලා තමයි ඒ විග්‍රහ කරලා තියෙන්නේ. තෙරුවන් සරණයි.
එරුවන් සරණයි සයන්වංශ. හොඳයි, ආනන්ද මහත්මයා ඔබතුමාට
එරුවන් සරණයි. මේ සයන්වංශ දැන් මට මේ අහන්න ඉතුනේ මේ මේක මේ එක හිතක ඇති වෙන ක්‍රමයක්ද විස්තර වෙන්නේ, එහෙම නැත්නම් චිත්ත වීතියක ඇති වෙන ක්‍රමයක්ද සයන්වංශ විස්තර වෙන්නේ? එක හිතක නෙවෙයි නේද සයන්වංශ? එහෙම හරිද අහන ප්‍රශ්නේ?
හරි, එක හිතක් නම් චිත්ත වීතියක් ගත්තොත් චිත්ත වීතියේ සිත් ගොඩක් තියෙනවනේ. එතකොට අපි චක්කු ద్వාර චිත්ත වීතියක් ගත්තොත් ඒකේ පංච ద్వාරාවචන සිත් තියෙනවා, චක්කු විඥාන හිත තියෙනවා, සම්පටිච්ඡන හිත, සම්තිරණ හිත, වත්තපන හිත, ජවන් හිත, ගොඩක් හිත් තියෙනවා. නමුත් ඒ චිත්ත වීති ඇතුලේ තියෙන හිත් අපි කියමු හිත් 17ක් කියලා. එතකොට 17න් පංච ద్వාරාවචන හිත උපදිනවා නම් මේ පටිසමුපාදේ මේ කියන න්‍යා චක්‍රයම හේතු වෙලා තමයි උපදින්නේ. ඊට පස්සේ චක්කු විඥාන රූප උපදින්න නම් මේ චක්‍රයම හේතු වෙනවා. ඊට පස්සේ චක්කු විඥානෙන් වාස්සේ සම්පටිච්ඡන සිත. සම්පටිච්ඡන හිත උපදිනේ කොහොමද? ඒ උපදින විදිහ මෙන්න මෙහෙමයි කියලා මේ පටිච්ච සම්පාදේ පෙන්වන්න පුළුවන්. එතකොට දැන් ඔතන අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාමං කියලා මේ න්‍යාය හතර විතරයි පෙන්න්නේ. නමුත් හිත එක හිත හිත වෙන වෙනම අරගෙන පෙන්නනකොට, අපි කියමුකෝ චිත්ත වීතියේ චක්කු විඤ්ඤාණ හිත අරගෙන පෙන්නනකොට, ඒ හිත ගැන පටිච්චසමුප්පාදේ පෙන්නනකොට පටන් ගන්නේ නෑ අවිද්‍යාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඤ්ඤාණං, විඤ්ඤාණපච්චය නාමං කියලා. මොකද ඒ හිතේ අවිද්‍යාව නෑ. ඒ නිසා එතන පෙන්නන්නේ සංඛාරපච්චය විඤ්ඤාණං කියලා තමයි පටන් ගන්නෙ. සංඛාරපච්චය විඤ්ඤාණං, විඤ්ඤාණපච්චය නාමං, නාමපච්චය චට්ඨායතන, චට්ඨායතනපච්චය පස්සෝ, පස්සපච්චය වේදන, වේදනාපච්චය තණ්හා කියලා පෙන්නන්නේ නෑ. ඇයි මො ඒ හිතේ තණ්හාව නැති නිසා. ඒ අංගය අයින් කරනවා. ඒ අංගය අයින් කරලා වේදනාපච්චය තණ්හා කියලා පෙන්නන්නේ, වේදනාපච්චය භවෝ කියලා කෙලින් මේ පෙන්නන්නේ.
සමනසෙතින්දි අවසරයි එතෙන්දී දැන් ඒ තණ්හාව ඇති වෙනවා නම් ඇති වෙන්නේ වොත්තමසිතෙන් පස්සේනේ ස්වාමීන් වහන්සේ නේද? එතකොට එතෙන්දී එක හිතක නෙමෙයි එහෙමනම් වෙන්නේ, මේ චිත්ත වීතික වගේ කියලා ගත්තොත් නේද වඩා?
නෑ නෑ නෑ. ඔව් චිත්ත වීතියක නෙවෙයි. දැන් ඒ චිත්ත වී දැන් ඒ මේ අකුසල් සිත උපදින්න මේ 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 වීතියක් යනවා කියන එක වෙනම කතාවක්. නමුත් ඒ වීතියේ තියෙන හිත් ගත්තහම වෙන වෙනම හිත්නේ. එතකොට ඒ හිත් වල තියෙන වෙන වෙනම ධර්ම ටිකක්. එතකොට මේ වෙන වෙනම ධර්මණන් තියෙනවා නම් වෙන වෙනම හිත් නම් ඒවට ඒ වෙන වෙනම හිත් උපදින්න හේතුද වෙනස් වෙනස් වෙන්න ඕන. දැන් එකම සමාන හේතු තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් රූපාරම්මණයක අරමුණු වෙලා අර සිත් උපදින්න පුළුවන්. නමුත් ඒකේ යෙදෙන ධර්ම පෙන්වන්න ගියාම දැන් අපිට පෙන්වන්නේ අර චිත්තචෛසික ධර්මය නෙවෙයි, මේ පටිච්චසමුප්පාද අංග තමයි එතනදී පෙන්වන්නේ, මේ පටිච්චසමුප්පාද න්‍යාය. තේරුණාද? අන්න එතකොට අපි වටහා ගන්න ඕනේ ඒ ලෝභ මූල අකුසල් සිතක් නම් ජවන් වල තමයි හටගන්නේ. ඒක හරි. එතකොට ඒ අකුසල් ලෝභ මූල සිත උපදින්න කොහොමද මේ පටිච්චසමුපාදයේ ප්‍රත්‍ය වෙන්නේ? ඒක පෙන්නනවා අපිට. ඊට පස්සේ ඒ ලෝභ මූල හිතට පෙර චක්කු විඥාන වීතියේ තියෙන චක්කු විඥාන හිත උපදුනේ කොහොමද කියලා පටිච්චසමුපාදයෙන් කියනවා. ඒ චක්‍රයම නිරුද්ධ වුණාන් පස්සේ තමයි ඊට පස්සේ අපි කමු චක්කු විඤ්ඤාණ හිතට අනුූපදින්නේ මොකද්ද? සම්පටිච්ඡන හිත. සම්පටිච්ඡන හිත උපදින්නත් මේ සංඛාරය, විඤ්ඤාණය, නාමය, ස්පර්ශය, වේදනා උපකාර කරලා තියෙනවා. ස්කන්ධ වශයෙන් තේරෙනවාද? එතකොට ස්කන්ධ වශයෙන් වෙන වෙන ස්කන්ධ පංචකෙන මේ චිත්ත වීතියේ තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධ 17ක්. තව විදිහකට කිව්වොත් චිත්ත වීතියක චිත්තක්ෂණ 17ක බෙදලා වීති පෙන්නලා තියෙනවා. එතකොට අපි හිතන්න හොඳනේ මේ වීතියේම තියෙන එක හිතක් කියලා. නෑ, සිත්ම 17ක්, පංච උපාදාන ස්කන්ධම 17ක්. එතකොට ඒවට වෙන වෙනම පටිච්චසමුප්පාද චක්‍ර 17ක් යනවා කියලා අන්න එහෙමයි අපි තේරුම් ගන්න
ඕනේ.
තේරුම් ගන්න.
විසාක මාත්මී
සමාවෙන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට ඇතිවෙච්ච ප්‍රශ්නය, දැන් ඔය පස්ස කියලා කියන්නේ ඔතන අවිද්‍යා සම්පස්සේද ස්වාමීන් වහන්ස?
හිතට අදාළව ගන්න ඕනේ. දැන් අපි කියමු අකුසල් සිතක් නම් අවිද්‍යාවත් එතන සම්බන්ධ වෙනවා. අපි කියමු චක්කු විඥාන හිතක් ගත්තොත් ඒ හිතේ අවිද්‍යාව පෙන්වන්නේ නැහැ. එතකොට ස්පර්ශය මෙතන පෙන්වන්නේ ස්පර්ශය නැමැති ධර්මයේ අපි අර චෛතසික ධර්ම වල කතා කරනවානේ, ලෝභ, දේශ, පස්ස, වේදනා ආදී වෙන වෙනම ධර්ම. එතකොට එතන මේ නාමපච්චය පස්සෝ කියනකොට එතන කතා කරන්නේ ස්පර්ශය නැමැති පරමාර්ථ ධර්මය. ඒ පරමාර්ථ ධර්මය හටගත්තේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට ඒකට අපි ලෝභ මූල හිතක් නම් අවිද්‍යා සම්පස්සේ කියලා කතා කරලා තියෙනවා. නමුත් ඒ වෙන වෙන හිත ගත්තොත් ඒ හිතට අදාළව කියනවා. දැන් චක්කු සම්පස්සේ කිව්වහම එතන ස්පර්ශේ කිව්වහම අවිද්‍යා සම්පස්සේ කියලා එතන ගන්න බෑ. ඒ හිතට අදාළව අපි ඒක දාගන්න ඕනේ. මොකද ඒ ඒ ඒ සිත් අවල පටිසම්පාදය බලනකොට වැටහුණාද දන්න
හොඳයි අපි මිල්ලානි මහත්මිය ඔබතුමිටම වෙන්න
අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි
සරණස
මේ දැන් දවස සෑහෙන වෙලාවකට සමහර තනින් තනට දිගටම නෙමෙයි මේ දකින දකින හිත කොයි වගේද කියලා ඒක ලෝභ මූල හරි ද්වේෂ හරි සිතක් නම් ඉක්මනට අතහැර ගන්න උත්සාහ කරනවා ඒ අතරතුරේ සමහරවිට සමහර ලාවට ඔහේ දකින රූපයක් ඔය දකිනකොට නිකන් මේ කිසිම දෙයක් එතන උපදින්නේ නැහැ වගේ එකක් ඒ කියන්නේ එතන ද්වේෂකුත් නැහැ තරහකුත් නැහැ ඒ හැම වෙලාවෙම එතකොට උපේක්ෂා සහගත හරි සිතක් කියලා තේරෙනවා එතකොට ඒ සිතෙත් ওই දිහට ක්‍රියාත්මක බවක් තියනවාද ස්වාමීන් වහන්ස
ඔව් ඔව් ඒ හිතක්නේ හටගත්තේ හිතක් හටගන්න නම් හේතුවක් තිබිය යුතුයි නිකන් හිතක් හටගන්නේ නැහැ එතකොට ඒ හිතේ අර කියපු ලෝභය නැහැ ද්වේෂය නැහැ නමුත් ඒ හිතේ වෙනත් ධර්ම තිබුණා මොනවද ස්පර්ශය තිබුණා වේදනාව තිබුණා ඊට පස්සේ මෝහය තියෙන්න පුළුවන් මේ වගේ වෙනත් ධර්ම තිබිලා තියෙනවා නමුත් අර අපිට හිත දැන් අපි ලෝභය ද්වේෂය නම් වඩා පැහැදිලි ප්‍රකටයි නමුත් අපිට එහෙම මොකුත් දැනෙන්නේ නැහැ කියන තැන මෝහය තියෙනවා අරමුණේ රැවටීම තියෙනවා එතනදී අපි ලෝභ ද්වේෂ නැති වුණාට ඒ හිතත් අපි විදර්ශනා වශයෙන් බැලිය යුතුයි ඒ උපේක්ෂාව මෝහ සහිත උපේක්ෂාව ඒ මම ඉන්නවා ඉදිරියේ රූපයක් තියෙනවා කියලා මේ සංඥාවෙන් යුක්තව අපි සම්මුති වශයෙන් මුලා වෙලා තමයි මේ උපේක්ෂා වෙලා තියෙන්නේ. දේවල් දොරවල් යානවාන අහස ගස් කොළන් ආදී වශයෙන් අපි මුලා වෙලා තමයි එතන උපේක්ෂා වෙලා තියෙන්නේ. ඒ නිසා අපි එතන මෝහය කියන එක මතු කරගෙන ඒකතුරු වෙන විදිහට යෝනිසෝ මනසිකාරය පවත්වා ගන්න ඕනේ. ඒ වගේම ඒ හිත හටගන්නත් අර වගේම පටිච්චසමුපාදයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒ හිත කුසල්ද අකුසල්ද කියලා බලන්න ඕනේ ලෝභ මූල හිතක්ද දේශ මූල හිතක්ද මෝහ මූල හිතක්ද කියලා බලලා ඒකට අදාළව අර පටිච්චසමුපාදයේ අංග වෙනස් වෙනවා ඒක තමයි එතනදී අපි බලන්න ඕනේ
එතන මේ දිකට විස්තර ඇතුව බලන්න තාම එහෙම තේරෙන්නේ නැහැ ස්වාමිනාස නිකන් සිතක් උපදුණා කියන එක දැනෙනවා එතන එතකොට ඒ දැනෙන බව තේරුම්ගෙන ඒකත් අනිශ්චි නිශ්චර නැති බව තේරෙනක ඒ තේරුම් ගන්නකමවත් එහෙම වෙනස් වෙලා යනකම දකින්නවා ඒ ටික තමයි දෙන්න තේරෙන්නේ ස්වාමිනාස ඉතින් එහාට අර ඇතුළට දිග ඇරලා බලන්න මට තාම තේරෙන්නේ
නැහැ. එතන මහත්මිය අපි බලන්න ඕනේ මේ ඒ හිතේ දැන් අපිට අර ලෝභ දේශ නැති නිසා ඒ හිත ටිකක් අප්‍රකටයි වගේ. නමුත් මේ හිතක් ඉපදුනා කියලා දැක්කට වඩා එතන මේ හිතේ හොඳට තේරුම් ගන්න රැවටිච්ච ස්වභාවය. දැන් මේකේ පුද්ගල භාවය ඇතුළත රැඳිලා තියෙන හැටි, නিত্য ආත්ම සංඥා රැඳිලා තියෙන හැටි. දැන් අපි ඒක දකින්නකොට සතර මහා ධාතු ටිකක් කියලා නෙවෙයින නෝන තියෙන්නේ. මේ අවස්ථාවේ ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා නෙවෙයින නෝන තියෙන්නේ. ඒ සම්මුති අදහසකට යට වෙලා අපි ඉන්නවා. හොඳට ඒකේ වැදගත් වෙන්නේ ආන් මේක මතු කරලා අරගෙන තමයි අර විදිහට අපි මේක නැති වෙලා යනවා හෝ අනිත්‍යයි කියලා බලන් පෙර එතන තියෙන මෝහය වටහා ගැනීම තමයි වැදගත්ම කාරණා.
එහෙම තේරුණා සරණස් දැන් ඒක ඇතුළට අර විදියට සතර මහා ධාතු ඒ කඩලා බිඳලා බලන්න.
අන්න හරිය ඒ විදියට එතන පුද්ගල භාවයේ තියෙනවනම් ඒක දුර වෙන විදියට යෝනිසෝ මනසිකාරය කරනවා.
එහෙම සරණස් බොහොම සින්සන්ස ද තේරුණා සරණයි.
තේරුණා
සරණයි. දැන් අපි ආරාධනා කළමු බණ්ඩාර මහත්මයාට.
තේරුවන් සරණයි කොමනාද අහනවාද?
ඔව් අහනවා. තේරුවන් සරණයි.
නැතිනේ අර චිත්තක්ෂණ 10 ගත්තාම මම මේ චිත්තක්ෂණ කියලා කියන්නේ අර අපි ඇහෙන කනෙන් නාසයෙන් දිවෙන කරගෙන අර දිනදා කටයුතු කරනකොට ඇති වෙනා වූ චිත්තක්ෂණ යන නෙමෙයි මේ විපාක මට්ටමේ ඇති වෙන චිත්තක්ෂණයක් තියෙනවනේ
ඔව්
දැන් අපි කියමුකෝ දැන් මේ දැන් අපිට දැන් මේ පංචද්වාරාධන සම්පරිච්ඡන සම්පීර්ණ ඔත්තපන දවන මට්ටමේ අර තනික චිත්තක්ෂණ තියෙනවා
මම
විපාක මට්ටමේ එතකොට සම්පටිච්ඡන සංකීර්ණ ගත්තාම එතන සම්පටිච්ඡන පිට 32ක් හට ගන්නවා සංකීර්ණ සිත් තුනක් හට ගන්නවානේ. කුසල සිත, අකුසල සිත, අකුසල සංකීර්ණ සිතයි,
සෝමනස්ස උපේක්ෂා කියලා.
තුනක් තියෙනවා නේද? දැන් ඒ මට්ටමේ විපාක මට්ටමේ සංකීර්ණ ගත්තාම අර මේ මැඩියාගේ ප්‍රශ්නේ ගැන මම මේ කතා කරන්නේ මට ඕනෑ වුණේ මේ අර මැඩියා අර එදා ජේතවනාරාමයේ ධර්ම දේශනා කරන බුදුන් වහන්සේ මැඩියා අර ආලෝකයක එන කුමින් කන්ද තමයි අවිල්ලා තියෙන්නේ ඒ වෙලාවේ. නමුත් ඒ වෙලාවේදී එයාට මේ අර බුදුන් වහන්සේදී අර අති මඳුර ඒ බ්‍රහ්මස්වර කටහඬට ඕන ප්‍රත්‍යක් මේ සවන් දෙනවා. එනිදා මේ දැන් අර නමුත් මේ මැඩියා ඒ කටහඬ අහලා ඒ වෙලාවේ මාර දීකත්වයටපත් වෙලා අර මන්දුක දීපුත්‍රාගෙන උදුණානේ.
ඔව්.
එතකොට මට ප්‍රශ්නේ දැන් ස්වාමීන් වහන්සේ දැන් ආයතුක සත්‍යයෙන් මැඩියා කියන්නේ පුරා ඒ ආයතුක සත්‍යයට අර මහා කුසල සිත් අටේ අටම හටගන්නේ නැහැ. මම ප්‍රතිසන් දැන් හේතුක ප්‍රතිසන්දයක් ලබන්න නම් අර මහා කුසල සිත් අටේ කලින් කුසල සිත් හටගන්න ඕනේනේ.
ඔව්.
මොකද නමුත් දැන් මෙතන මගේ දැනුම හැටියට ස්වාමීන් වහන්සේ අර සංකීර්ණ දැන් සම්පරිත්තන සිත ගත්තාම ඊට අනුපූරව සංකීර්ණ සිතේ අර අරමුණේ තියෙන නිෂ්ඨානිෂ්ඨ බවක් නේද ස්වාමීන්
වහන්සේ?
ඔව්. අතිෂ්ඨ අරමුණක් නිසාද ඒ ගෙම්බා ඒ වෙලාවේ මම දෙවිත ඇනිලා දීසස්සටපත් වෙලා මන්දිරු දිවර දීපුත්‍රා වෙලා ඉපදුනේ. නමුත් අර නැතුව අර මේ අර සුඛාචිත් අටගෙන හේතු උපසන්දයක් කරපු ගමන ක්‍රමයකට නෙමෙයි නේද දැන වෙලා උත්පත්ති ලැබලා තියෙන අර මුගන්නාසේ දේවලෙක් මඳුර කටහඬට තවන් දෙගෙන ඉන්න වෙලාවේදී ඒක අතරපත් වුණ එතන අර ඒ හඬ මේ එයා ධර්මයක් බව දන්නේ නැහැ හඬට තේරෙන්නේ නැහැ. නමුත් අර ඒ වෙලාවේදී මඳුක කියන දිය පුත්‍රයා වෙලා උත්පත්ති ලැබන්න අර
නෑ 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 ඒක එහෙම නෙවෙයි එන්නේ. එයාට ඒ වෙලාවේදී හැම වෙලාවෙම තිරිසන් ලෝකේ හිටියට මනුස්ස ලෝකේ දැන් එතන අපි දන්න හැටියට දිව්‍ය ලෝකේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා වශයෙන් ඉපදුනා. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තමයි ලැබලා තියෙන්නේ. එහෙනම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්න නම් ත්‍රි හේතුක කර්මයක් වෙන්නම ඕනේ. එතකොට අනිවාර්යෙන් ඒ වෙලාවේ ඒ සතාට ඒ සතාගේ මට්ටමින් අලෝබදේ සමෝහ කියන මේ ත්‍රි හේතුක කුසල් සිතක් ඉපදෙලා තියෙනවා. නමුත් ඒකේ සාමාන්‍ය අර කුසල් සිතක් බලවත් වෙන්න කාරණා කීපයක් බලපානවා. තමන්ගේ හිතේ ස්වභාවය හා ඒකට අරමුණු වෙච්චි අරමුණේ ගුණානුභාවය. දැන් බුදු කෙනෙක් අරමුණු වෙලා මේ හිත අටගත්ත හින්දා තමයි දිව්‍ය ලෝකේ ගියේ ඒ තරම් ප්‍රබල වුණේ. ඒ කර්මයේ ප්‍රබල වුණේ. නමුත් ඒ මැඩියට ඔය විදියට හඬක් වෙන කෙනෙකුගේ හටගත්තා නම් ඒක ප්‍රබල වූ යහපත් අරමුණක් නොවේ නම් සමහරට දිව්‍ය ලෝකේ නූපදින්න තිබුණා. නමුත් ආරම්භණේ ප්‍රතිග්‍රාහක කෙනාගේ කියන්නේ අර අරමුණු වෙච්චි ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණානුභව බලය හා මෙයාගෙත් ඒ සුදුසු මානසිකාරයේ තිබුණු නිසා ඒ මැඩියාට ඒ වෙලාවේ ත්‍රි හේතුක කුසල් සිතක් හටගත්තේ. නැත්තම් කවදාවත් මේ ඒ අර සම්පටිච්ඡන සම්තිරණ ඒව විපාක සිත්. විපාකයෙන් කවදාවත් කර්ම සකස් කරන්නේ නැහනේ. විපාකයෙන් කර්මයක් වෙන්නේ නැහැ. එහෙනම් කුසල කර්මයක්ම වෙන්න ඕනේ. එතකොට එහෙම නැති වුණොත් කවදාවත් තිරිසං අපාය ආදී ප්‍රේත ලෝකවල ඉන්න අහේතුක සත්වයන්ට කවදාවත් මිනිස්සෙක් දෙවියෙක් වෙන්න බැරි වෙනවා. මොකද එයාලට ත්‍රි හේතුක හෝ කුසල් සිත් උපදවා ගන්න බැරි නෝ. විශේෂයෙන් තිරිසං ආත්මවල ඉන්න බෝසතාණන් වහන්සේලා ගත්තාම උන්වහන්සේලාට විශේෂ කුසල් සිත් සසර පුරුදුත් එක්ක උපදින්න පුළුවන්. ඒ නිසා අර අහේතුක භාවයේ ලැබලා තිබුණට වෙනත් ජීවිතවල පුරුදු කරලා තියෙන සසර කුසල කර්මියෝ ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර වගේ අවස්ථාවක කලාතුරකින් අර වගේ ත්‍රි හේතුක කුසල් සිත් උපදින්න පුළුවන්. ඒ ත්‍රි හේතුක කුසල් සිතක් ඉපදිලා තමයි අර වගේ ත්‍රි හේතුක විපාකයක් ලැබෙන්නේ. කය ත්‍රි හේතුක කර්මයක් නිසා. ඒ විදිහට තමයි ඒක අපි තේරුම් ගන්න ඕනේ. තේරවත් සන්නයි.
සත් තේරවත් සන්නයි සර්. එඩ්වඩ් මහත්මයා ඔබතුමාට වෙන්න
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ දැන් ස්වාමීන් වහන්සේත් මම කතා කරපු එකේ තව චුට්ටක් මේ මගේ ප්‍රශ්නෙත් එක්ක අදාළයි. දැන් අර දැන් බ්‍රහ්මිකෝ ඒගත්තුත් පළවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදිලා ඒ බ්‍රහ්මීක් විදියට ඉපදිච්ච කෙනෙකුට ඒ ජීවිත කාලයේදීම අකුසල් සිත් පහළ වෙන්නේ නැහනේ. එතකොට දැන් මේක කොහොමද ස්වාමීන් වහන්ස එතනින් චුත්ත වෙනකොට දැන් අපි අශෝක අධිරාජය වගේ ගත්තොත් එහෙම නැත්නම් මල්ලිකා දේවී වගේ ගත්තොත් අන්තිම මොහොතේ ඒ කියන්නේ කොච්චර කුසල් කරලා තිබ්බත් අන්තිම මොහොතේ ඒ හිතේ හටගත්ත ක්‍රෝධය නිසා විමුරෙක් වෙලා එහෙම ඉපදුනා කියලා අපි දකිනවා මේ අහලා තියෙනවා. ඒ වගේ එතකොට දැන් අර වගේ බ්‍රහ්මයකට ඒ වගේ කිසිම චිත්තයක් මුළු ජීවිත කාලෙම එන්නේ නැතුව කොහොමද ඒ කට්ටිය පල්ලෙහා තලවල ඉපදෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න සම්මා.
හොඳයි හොඳයි හොඳයි, වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම එතනදී ඔබතුමා එඩ්වඩ් මහත්තයා තේරුම් අරගෙන තියෙන විදිහේ යම් වැරද්දක් තියෙනවා. රූප අපි භූමි වශයෙන් ගත්තොත් රූප ලෝක අරූප ලෝක, රූපාවචර බ්‍රහ්මයෝ අරූපාවචර බ්‍රහ්මයෝ ඉන්නවා. දැන් ඔය ධම්මහදේ විභංගේ කියලා විභංග ප්‍රකරණයේ තියෙනවා, ඒකේ ඒ භූමිය වල හටගන්න හිත්වල හේතු පෙන්වනවා. එතකොට බ්‍රහ්ම ලෝකේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක වල ලෝභ මෝහ හටගන්න පුළුවන්, ද්වේෂය තමයි හටගන්නේ නැත්තේ. ලෝභ මූල සිත් මෝහ මූල සිත් උපදින්න පුළුවන්. එතකොට අපි දන්නවනේ බ්‍රහ්මෙක් උනේ ලෝභය නිසා කියලා. ඒ රූපාවචර ලෝකෙට ඇලුම් කරපු නිසා තමයි බ්‍රහ්මයා උනේ. නමුත් ඒක වෙනම කතාවක් අපි ගත්තාම. නමුත් ඒ බ්‍රහ්මයාට ඒ ධ්‍යාන සිතෙන් දැන් විපාකයක් වශයෙන් ධ්‍යාන හිතේ උපදින්නේ නැහැ කවදාවත් ලෝභ සිත්. නමුත් ඒ විපාක සිත් විතරක් නෙවෙයි ඒ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට උපදින. කර්ම සිත් උපදිනවා. දැන් ඒ බ්‍රහ්ම ලෝකේ ප්‍රථම ධ්‍යාන තලයේ ඉන්න බ්‍රහ්මයාට පුළුවන්කම තියෙනවා ඒ භූමියේ මේදී පරිකර්ම කරලා දෙවෙනි ධ්‍යානයත් උපදවා ගන්න. ඒ බ්‍රහ්මයාට පුළුවන්කම තියෙනවා රූප ලෝකේ විශේෂයෙන් විදර්ශනා කරලා රහත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ බ්‍රහ්ම ලෝකේ ඉන්න පෘථග්ජන රූපාවචර බ්‍රහ්මෙක් අරූපේ ඉන්න කෙනාට සෝවාන් වෙලා ගියොත් පුළුවන්. එහෙම නැත්නම් බෑ, මොකද බණ අහන්න බැරි නිසා. රූපාවචර ධ්‍යාන ලබාගත්තු තුම කතා කරේ ප්‍රථම ධ්‍යානය වගේ ලබාගත්තු කෙනෙකුට ඒ බ්‍රහ්මයාට මනුස්ස ලෝකෙට ඇවිල්ලා බණ අහන්න පුළුවන්, දිව්‍ය ලෝකෙට ඇවිල්ලා බණ අහන්න පුළුවන්, විදර්ශනා කරලා රහත් වෙන්න පවා පුළුවන්. ඒ අතර ඒ සත්වයාට ඒ ප්‍රථම ධ්‍යානය ලැබපු කෙනාට ද්විතීය චතුත්ථාදී ධ්‍යාන ලබා ගන්නත් පුළුවන් ඒ ලෝකෙම ඉඳලා. ඒ විතරක් නෙවෙයි, ඒ සත්වයාට ලෝභ මූල සිත් උපදින්නත් පුළුවන්, මෝහ මූල සිත් උපදින්නත් පුළුවන්. ඒ නිසා මරණාසන්න මොහොතේ රූපාවචර ලෝකයේ ඉන්න බ්‍රහ්මයෝ කවදාවත් අපි කිමුකු දෙවනි තලයේ ඉන්න බ්‍රහ්මයා ඊට පහත තලවල උපදින්නේ නැහැ. ඒ වගේම මේ බ්‍රහ්මයා අරූපාවචර ලෝකවල උපදිනවා ඒ වෙලාවේ අරූප ධ්‍යාන ලබාගත්තොත්. අරූප ධ්‍යාන ලබාගෙනත් නැත්නම් ඒ වගේම ඒ දෙවෙනි ධ්‍යානයේ ඉන්න බ්‍රහ්මයා ඉහළ ධ්‍යානයක් ලබාගෙනත් නැත්නම් අනිවාර්යෙන් එයා උපදින්නේ කාම ලෝකේ, දිව්‍ය ලෝකේ හෝ මනුෂ්‍ය ලෝකේ තමයි උපදින්නේ. කෙලින්ම සතර පායට වැටෙන්නේ නැහැ කියනවා, අහේතුක උපදින්නේ නැහැ. ඒ වෙලාවට සසර කරපු කුසල කර්මයක් ඉදිරිපත් වෙලා උපදින්න පුළුවන් එයා කෙලින්ම මනුස්ස ලෝකේ. නිසා කුසල් සිත් උපදින්න පුළුවන්. ප්‍රතිසන්දි වශයෙන් බ්‍රහ්මයා කවදාවත් එයාගේ මොකද වැඩිපුර ආශේවණය වෙලා තියෙන කුසලයේ නිසා, නීවරණයේ ගෙවිලා නිසා ප්‍රතිසන්දි සිත වශයෙන් අකුසල් සිතක් හටගෙන සතර අපාය උපදින්නේ නැහැ ප්‍රතිසන්දි වශයෙන්. නමුත් ඒ සත්වයාට ලෝභ මූල සිත් හා මෝහ මූල සිත් උපදින. ඒක තමයි මේ ධම්ම ඔබට ඔබතුමාට බලන්නත් පුළුවන් වුණ ධම්මහදී විභංගේ මේ පරියාපන්න අපරියාපන්න ධර්මයෝ ගැන පෙන්වනකොට රූපාවචර පරියාපන්න ධර්මයෝ අරූපාවචර පරියාපන්න ආදී මේ ධම්මහදී විභංගයේ විස්තරය තියෙනවා. එතකොට ඒකේ රූපාවචර භූමියේ උපදින සත්වයාට හේතු කීයක් තියෙනවද, සත්‍ය කීයක් තියෙනවද, ආහාර කීයක් තියෙනවද, ස්කන්ධයෝ කීයද, ආයතන කීයද, ධාතු කීයද, රූපාවචර ලෝකේ අරූපාවචර ලෝකේ හේතු කීයද, ආයතන කීයද, ධාතු කීයද, සත්‍ය කීයද, ආහාර කීයද කියලා පෙන්වනවා. එතකොට අරූප ලෝකේ හේතු කීයක් පෙන්වනවා, හේතු පෙන්වනවා ලෝභ දේශ අලෝභ දේශ සමෝහ කියලා හේතු පහක් පෙන්වනවා. ලෝභ සමාවෙන්න ලෝභයයි මෝහයයි අලෝභ ආදේශ අමෝහ කියලා කුසල් හේතු තුනක් පෙන්නනවා, අකුසල් හේතු දෙකක් පෙන්නනවා. එතකොට ආහාර වශයෙන් ගත්තොත් කබලින්ග ආහාරය නැතුව පස්ස මනෝ සංචේතන විඥාන කින ආහාර තියෙනවා. ආයතන වශයෙන් ගත්තොත් චක්ක ආයතන, සෝත ආයතන, මන ආයතන කියලා ආයතන තුනයි, ජීව ආයතන, කාය ආයතන, රස ආයතන, මේ ආයතන නැහැ. ඔන්න ඔය විදිහට තියෙන අපිට අර ධම්මහදේ විභංගේ බලන්න පුළුවන්. තෙරුවන් සරණයි.
ඊළඟ බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අනිත් කටිය අවස්ථාව
තෙරුවන් සරණයි. මම ජයන්ත රත්නායක මහත්මයා ඔබතුමාට වෙන්න.
ඒ තෙරුවන් සරණයි. අස අප්‍රමාණ පිං මම හිතන්නේ ඉතාමත්ම ගැඹුරු ධර්ම කොටසක් ඔබ වහන්සේ අපිට අද දේශනා කරේ. ස්වාමීන් වහන්සේ මේක තේරුම් ගන්න උත්සාහ කරනකොට මතුවෙච්ච දෙයක් තමයි දැන් අපි චතුෂ්ක හතර ගත්තොත් ප්‍රත්‍ය හේතු අඤ්ඤමඤ්ඤ කියලා ඒ හැමෙන්නේ පෙන්නවා ස්වාමීන් වහන්සේ මේ වේදනා පච්චා තණ්හා කියන කොටස පෙන්නවා. ඒ ඔබවහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා මේ එතනදී අවිජ්ජා පච්චා සංඛාරෝ කියන තැනදී ඒ භූමි වශයෙන් සත්‍යයන් නොයෙකුත් ආයතන ඇතුව නැත් අඩු ආයතන ඇතුව උපදින සත්‍යයන් ගැන කරන විග්‍රහයක් කියලා. එතෙන්දී ස්වාමීන් වහන්සේ මේ ඒ භූමිවල සත්‍යයන් ඉපදෙන ආකාරය, ඒ කියන්නේ ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර නිසා ඒ විඥාන පහළ වීමත්, ඊට පස්සේ හැම තැනදීම මේ වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදානං කියන වචන යෙදුන නිසා නැවතත් ඒ සත්‍යයන් මේ සංසාරයේට සංසාර ගමන සිද්ධ වෙන බව පෙන්වන තැනක් හැටියටත් ඒක පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඊළඟට මේ හේතු චතුස්කේ ගත්තොත් එතනදී එතන හේතු කියන එක මේ අර ප්‍රත්‍ය හේතු කියන දෙක වෙන් කිරීමක් හැටියට තේරෙනවා ස්වාමීන් වහන්සේ. මොකද අපි ප්‍රත්‍ය කිව්වොත් පොදුවේ උපකාර කරන ධර්ම වලට ප්‍රත්‍ය කියන අර සූවිසි ප්‍රත්‍යාකාරයෙන් ඒ වර්තන එකත්, මෙතනදී හේතු කියලා කියන්නේ විශේෂයෙන් උපකාර කරන කියන අදහසද කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. මොකද මෙතන මෙතනදී විස්තර වෙනවා සංඛාර විඥාන පච්චා නාම රූප විඥාන හේතුකම් පස්ස පච්චා වේදනා පස්ස හේතුකම් කියලා. එතකොට එතනදී ඒ හේතුකම් කියලා කියන්නේ අර ප්‍රත්‍යවලට අමතරව ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍යයෙන් උපකාරය තියෙනවා, ඊට අමතරව ප්‍රධාන හේතුවක් හැටියට උපකාර කිරීමද කියලා වගේ අදහසක් තේරෙනවා. මොකද විඥාන හේතුකම් කිව්වොත් අපි දන්නවා විඥාන කියන එකේ හේතු යෙදිලා නැහැ. අපි අභිධර්මානුකූලව හේතු කියන කොටස. ඒ වගේම පස්ස හේතුකම් කියන කොටත් පස්සේ කියන්නේ හේතු වලට අයිති නැති කොටසක්. ඒක නිසා එතන ඒ හේතු චතුෂ්කයේදී ප්‍රධාන උපකාරයක් කරන නැත්නම් ප්‍රධාන හේතුවක් වෙන සාමාන්‍ය අපි එදිනදා කතා කරන හේතු කියන අර්ථයෙන් යෙදුනද කියලාත් හිතෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව් මටත් ඒකේ අරමුණු වුණා. ඔක මේ සිත් පෙන්නකොට සංප්‍රයුක්ත පෙන්නකොටත් විඥාන සංකාර පච්චා විඥානං විඥාන සංප්‍රයුක්ත අඤ්ඤමඤ්ඤ සංප්‍රයුක්ත කියලා ඔහම ඒක අවධාරණය කරලා දක්වනවා. මතින් ඒ නිසා ඒ අර්ථය අපිට ගන්නත් පුළුවන්. මම අතන වර හේතු ප්‍රත්‍ය විග්‍රහ කරාට මේ එතන දැන් අවිද්‍යා පත්‍යා සංඛාරා කියලා පටන් ගන්න තැන් වලින් අපිට අර හේතු අවිද්‍යාවේ මේ අවිද්‍යාව කියන තැන සංඛාරයේ කියන තැනත් හේතු යෙදිලා තියෙනවා. එතකොට ඒ අර්ථය ගන්නත් පුළුවන්. නමුත් මෙතන දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්ත චක්කු විඤ්ඤාණ සිත්වල හේතු නැහනේ. නමුත් එතනත් කියනවනේ මේ ඔය කියන ප්‍රත්‍ය චතුස්කයේ හේතු ප්‍රත්‍ය පෙන්න. ඉතින් ඒ නිසා ඒ කියන අර්ථය ප්‍රධාන වෙනවා කියලා මට හිතිලා තිබුණා ඒක මට විග්‍රහ නොකරට බුදුමා මතක් කරේ එක හොඳයි ඒක.
හොඳයි සවින්න සනිට එක තමයි හිතුනේ අර මේ සම්පයුත්ත චතුස්කේ ගන්නකොට එතන නාම ධර්ම පමණක්මයි සම්ප්‍රයුක්ත වෙන්නේ මොකද අර සතර සම්ප්‍රයෝග ලක්ෂණ වලින් යෙදෙන හින්දායි සම්ප්‍රයුක්ත කියන්නේ රූප ධර්ම වල එහෙම සම්ප්‍රයුක්ත ගතියක් නැහැයි කියලා තමයි කියන්නේ සම්පූර්ණ පත්‍ය නිද්දේශයේදී රූප ධර්ම අරන් නැති හින්දා නාම පමණක්ම සම්ප්‍රයුක්ත පත්‍යෙන් යෙදෙනවා කියලා. අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ දැන් අර මුලින් කතා කරන්නේ අපි භූමි වශයෙන් සත්‍යයන් ඉපදීලා ඊට පස්සේ ওই පත්‍ය හේතු සම්ප්‍රයුක්ත අඤ්ඤමඤ්ඤ චතුෂ්කයෙන් පෙන්නනවා ඒ සංසාර ගමන භවපත්‍ය හේතු ඒක දුක්ඛ කන්දස්ස සමුදය හොති කියන දැන් ටික පෙන්නනවා ඊට පස්සේ අර ඒක චිත්තක්ෂණයක වෙන්නේ අර අකුසල නිද්දේශයේ කුසල නිද්දේශයේ අභ්‍යාගත නිද්දේශයේදී තමයි ඒක චිත්තක්ෂණ හැටියට පටිච්ච සමුප්පාදේ පෙන්වලා තියෙන කියලා වගේ අදහසක් ආව ස්වාමීන් වහන්සේ ඒක නිවැරදිද?
කුසල නිද්දේශ අකුසල නිද්දේශ ඔව් ඒකේ දැන් මේ මේ පටිච්ච සමුප්පාදේ අන්තිමේට ඊට පස්සේ මේ 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 ඔක්කොම පොදුවේ පෙන්වන අදහසක් තියෙනවා. මෙතන දැන් මේ මේ ඒවමෙතස්ස කේවලස්ස දුක්ඛකන්ද සමුදයෝ කියලා දැන් අර සූත්‍රකමේටත් පෙන්නනවනේ. මෙතනත් මේ මේ ඒක චිත්තක්ෂණවත් ඒ විදිහටම පෙන්නනවා. මේ මේ මොකද්ද ඒවමෙතස්ස කේවලස්ස දුක්ඛකන්ද සමුදයෝ කියලා මේ කුසල් අකුසල් විපාක ඔක්කොටම පෙන්නනවා. නමුත් මේ රූප මොනවාද මේ ලෝකෝත්තර සිත් ගත්තාම ඒ සිත් වලට විතරක් වෙනස් වෙනවා. ලෝකාත්තර විපාක සිතා කුසල් සිත් වලට පෙන්වන්නේ ඒව මේ තස්ස ධම්මානං සමුදය හෝදි කියලා විතරක් වෙනස් වෙනවා. ඒක විතරයි නැත්නම් අනිත් ඒ වගේම ඒක චිත්තක්ෂණවම තමයි ඒ සිතේ ඒව මේ තස්ස දුක්ඛකන්දස සමුදය හෝති කිව්වහම ඒ හිතේ තියෙන ස්කන්ධ ටිකේ හට ගැනීම මේ මොහොතේ දුක කියලා පෙන්වන්නේ ඒ ස්කන්ධ ටිකේ පහළ වීමට තමයි එතන අපි අර්ථ වශයෙන් ගත යුත්තේ.
හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඒ පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි තුලණි මහත්මියට යොමු වෙලා සාකච්ඡා කරන මොකක්ද මේ?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ දැන් මට මේක අහගෙන ඉන්නකොට ආපු ප්‍රශ්නයක් ස්වාමීන් වහන්ස. දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ මේ මං දන්නේ ස්වාමීන් වහන්ස මං හරියටම හරිද කියලා වැරදි නැන්නේ වැරදි කරන්න. දැන් අවිද්‍යාව මේ යෙදෙන්නේ වොත්තපණ සිතෙන් පස්සේ අර ජවන සිත් එහෙම ඇති වෙනකොට. එතකොට අපි ඒක නිසානේ යෝනිසෝ මනසිකාර්යය කරලා අපි ඒක මේ කුසල් සිතක් වක් හදා කරගන්න බලන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මෙහික දැන් ඒක දැන් හැම චිතකම මේ පටිච්චසමුප්පාදයේ යෙදෙන හින්දා ස්වාමීන් වහන්සේ මට ආපු ප්‍රශ්නයක් තමයි දැන් භවංග සිත ගත්තොත් අපිට දැන් අපි අතීත භවංග සිතකින් අපි දැන් ඉපදෙනකොට ඒ කියන්නේ අපි හිතමු මේ මහ කුසල් සිත් එක කිසල් පළවෙනි කුසල් සිත මේ යෙදිලා නම් තියෙන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සිත ගත්තොත් එතන ස්වාමීන් වහන්සේ එතකොට අවිද්‍යාව යෙදිලා තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ අපි ඒ උඩ සිත්තල නැහැ කිව්වට එතකොට මේ භවංග සිතට මේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවා නේද ස්වාමීන් වහන්සේ?
ඔව් ඒ ප්‍රත්‍ය වීම දැන් අපි කුසල් සිතක නම් අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙන්නේ හිතේ යෙදිලා නෙවෙයි සම් උපනිශ්‍රය වශයෙන් කියලා කියන්නේ. දැන් කුසල් සිතේ අකුසල් සිතක නම් යෙදෙනවා ඒත් භවංග සිත්වල දැන් විපාක සිත් අහේතුක දැන් භවංග සිත් ගත්තාම එක්කෝ එයාගේ භවංගය ත්‍රිසංගපායේ නම් අහේතුක භවංගයක්. එතකොටත් ඒ භවංග හිතේ අවිද්‍යාව කියන එක අවිද්‍යාව කියලා අපි ගත්තේ ධර්මයක් වශයෙන් මෝහයනේ. එතකොට මේ මෝහයේ හිතේ සම්ප්‍රයුක්ත වශයෙන් ඒ අවස්ථාවේ වර්තමානයේ යෙදෙලා නැහැ. අපි මිනිස්සුව ගත්තත් මිනිස්සුන්ගේ භවංගේ ගත්තහම මිනිස්සුන්ගේ අපිගේ මොක එක හිතක් ගත්තොත් ඥාන සම්ප්‍රයුක්ත ත්‍රි හේතුක කුසල් සිතකින් නම් ප්‍රතිසන්දි ගත්තේ මිනිස්සෙක් වශයෙන් ඒ භවංග හිත කුසල් භවංගයක්. එතකොට ඒ හිතෙත් අවිද්‍යාව කියන අර මෝහය සම්ප්‍රයුක්තව නැහැ. නමුත් අපි අවිද්‍යාව ඔහුගේ අප්‍රහීනව පවතින නිසා අවිද්‍යාවෙන් යුක්තයි කියලා අපි කතා කරනවා. කතා කරාට හිතක් ඇතුලේ ගත්තට නැහැ. ඔය එක උදාහරණයක් වශයෙන් ගත්තොත් අනුසය කියන එක ගත්තොත් අපිට දැන් අපිට කුසල් සිතක් උපදිනකොට අකුසල් සිත නැහෙනි. ලෝභය හටගන්නකොට දේශේ නැහැ. දේශය හටගන්නකොට ලෝභය නැහැ. නමුත් අපි දේශයෙන් යුක්ත නැද්ද? අපි දේශසහගත කෙනෙක්. ඒ වෙලාවේ දේශේ නැති වුණාට අපි දේශසහගත කෙනෙක් කියලා අපි විවහාර කරනවා. ඒ වගේ අර කුසල් සිත ගත්තොත් අපි ලෝභ මූල හිත ගත්තොත් ඒකේ අවුස්සලා බැලුවොත් මතු කරලා බැලුවොත් ද්වේෂය නෑ වගේ අර බවංග හිත ගත්තාම බවංග හිතේ ඒක බවංගේ කුසල් හිතක් නම් ඒ කුසල බවංගේ විපාක හිත ඇතුලේ යෙදිලා නෑ මේ අවිද්‍යාව කියන එක. නමුත් ප්‍රත්‍යවීමක් වෙලා තියෙන අවිද්‍යාව ධර්මයක් වශයෙන් හාරලා බැලුවට නැති වුණාට ප්‍රත්‍ය වෙනවා. ඒ කොහොමද ප්‍රත්‍ය වුනේ? ඒ හිත උපදින්නේ නෑ අවිද්‍යාව නොතිබුණා නම්. ඒ තණ්හාව නොතිබුණා නම් ඒ හිත උපදින්නේ නෑ. ඒ නිසා ඒකට කියන්නේ ආරම්භන ප්‍රත්‍ය හෝ උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා. මේ වගේ ප්‍රත්‍යවීම තමයි වෙන්නන්නේ. සසර පුරුදු නිසා ඒ මෝහය කියන එක අපේ හිතේ අප්‍රහිණව තිබුණු නිසා ඒ විදිහට ප්‍රත්‍ය වෙලා වීමක් වෙලා තියෙනවා මිසක් අර හිත ඇතුලේ ධර්ම අවස්සලා බැලුවොත් ධර්ම උදුරලා බැලුවොත් ඒ ඇතුලේ මෝහය ධර්මයක් වශයෙන් බලන්න නැහැ. නමුත් අපි අර කතා කරනකොට දැන් අපි තණ්හාව කියලා කතා කරන හැම එකටම පොදු කතාවක්. දැන් මෙතන අපි අර ඒක චිත්තක්ෂණ වශයෙන් ගන්නකොට ඒ හිතේ යෙදෙන ධර්ම තමයි බලන්නේ. එතකොට ඒ හිතේ යෙදෙන ඇතැම් ධර්ම හිතේ යෙදිලත් උපකාර කරලා තියෙනවා. යෙදෙන්නේ නැතුව පැත්තක ඉඳන් උපකාර කරලා තියෙනවා. මම අර ගිය සැරේ කිව්වේ උපනිශ්‍රේ ප්‍රත්‍ය පිළිබඳ ආන්නේ වගේ. දැන් ගෙදර ස්වාමියා ඉන්න නිසා තමන්ට බය නැහැ. දැන් බය නැත්තේ ස්වාමියා ගෙදර ඉඳන් මොන හරි යමක් කරලා නෙවෙයි. ඇති බව නිසාම තමයි මේ බය නැති වෙලා තියෙන්නේ. ඒ වගේ අර යෙදිලා නෙවෙයි ඒක උපනිශ්‍රේ වශයෙන් උපකාර කරා කියලා ධර්මයේ සඳහන්. පෙරවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එතකොට අපිට ඒක මේ පටිච්ච සමුප්පාදයේ විදිහට ගන්නකොට මේ අවිද්‍යාව ගන්නෙ නැහැ. නමුත් ඒක අර උපනිශ්‍රේ ප්‍රත්‍ය විදිහට යෙදලා
තියෙනවා. ඔව් ඔව්. එතකොට අපි පටිච්ච සමුප්පාදයේ දැන් කුසල් සිතක් විග්‍රහ කරනකොට ඔබට තේරෙයි, ඔබතුමියට එහෙම කාටත් තේරෙයි. එතකොට පටිච්ච සමුප්පාදයේ පටන් ගන්නෙ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා නෙවෙයි. මේ කුසල් සිත්වල පටිච්ච සමුප්පාදයේ පටන් ගන්නෙ කුසල මූල පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාමං කියලා ඔන්න විදිහට කුසල මූල පත්‍ය කියලා තමයි පටන් ගන්නෙ. අකුසල් සිතක් විග්‍රහ කරනකොට පටන් ගන්නවා අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං කියලා අකුසල් සිත් පටන් ගන්නවා. අරකේ කුසල මූල පත්‍ය සංඛාරා කියලා තමයි පටන් ගන්නවා. තේරවත් සරණයි.
හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳ තේරුණා බොහොම පිං ස්වාමීන් වහන්සේ.
Yes, sadu, sadu, sadu. එහෙනම් අපිට අද දවසේදී මේ උතුම් ධර්ම සාකච්ඡාව නිමා කිරීමේ කාලය ලැබුණා. ඉතින් අද දවසේදීත් අපිට ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ගැඹීර වූ ධර්ම කාණ්ඩයක් අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයට කියාකාරයට සරල කරලා අපිට පහදා දුන්නා. ඉතින් මම මේ ඔබ වහන්සේ අපට මේ කළා වූ උතුම් ධර්ම දානමේ කුසලයේ හේතුවෙන් ඔබ වහන්සේගේ ප්‍රඥාව තව තවත් දියුණු වී අපි වැනි වූ මේ සංසාර ගමන නිමා කර ගන්න උත්සාහ කරන්නා වූ බොහෝ පිරිසකට තව දීර්ඝ කාලයක් උපකාර කිරීමට හැකියාව ලැබේවයි කියා ඉතාමත් කුසල් සිතින් යුතුව ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මේ අප මෙතෙක් කළා වූ සියලු කුසලයන්ද ඔබ වහන්සේ විසින් කරන්නා ලබු ධර්මයෙන් කමුතු හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන සන්නස මෙසේ ප්‍රාර්ථනා කරමින් මම ඔබ වහන්සේට අද දවසේදී සාකච්ඡා කරනවා. සාදු සාදු සාදු
හොඳයි සාදු සාදු හොඳයි තෙරුවන් සරණයි හැම දිනාටම. අද දවසේදී අපි මේ ගැඹුරු ධර්මයක් මේ ශක්ති ප්‍රමණයෙන් කතා කරා, වේ පිළිබඳව සාකච්ඡා කරා. මේ ධර්ම දේශනාව සාකච්ඡාව තුළ යම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට දැන හෝ නොදැන යම් වරදක් අඩුපාඩුවක් වුණා නම් ත්‍රිවිධ රත්නයෙන් අපි පළමුවද දෙවනුවද තෙවනුවද සමව භජනය කරන ගමන් මේ සාකච්ඡාව අපි කරගෙන යෑමේදී ඔබ හැමතෙම විවෘතව අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් නොතේරෙන තැනක් පැහැදිලි කරගන්න ඒ වගේම ඔබ දන්න දෙයකට හෝ මේක ගලපනකොට යම් ගැටලු ඇති වුණා නම් ඒක පිළිබඳව සාකච්ඡා කරනකොට දැන් අද ඒ වගේ තැන් ගොඩාක් අපිට දකින්න ලැබුණා ධර්මයේ පිළිබඳව අර සූත්‍ර ක්‍රමයට අපි වටහාගෙන තියෙනකොට අභිධර්ම ක්‍රමයේත් එක්ක ගත්තාම ඇතැම් දේවල් විග්‍රහ කරන්න ගියාම ප්‍රශ්න එනවා. එතකොට හරියට ධර්මයේ දැනගෙන හිටියාම මේ ප්‍රශ්න එන්නේ නැතුව යනවා. ඉතින් ඒ නිසා ඒ වටහා ගැනීම වල निराවුල්භාවයක් ඇති වෙන්නත් ඒ දන්න දෙයට විරුද්ධව මොනවාරි Tamanට ඇහෙනවා නම් ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්නත් ඔබට අයිතිය තියෙනවා. ඒ වගේම මම දේශනා කරනකොට යම් අඩුපාඩුවක් හෝ සූත්‍රයක යම් නිවැරදිභාවයක් නැතුව මොනවාරි අඩුපාඩුවක් වුණොත් ඒක හෝ මේ අහවල් සූත්‍රයේ තියෙන්නේ කියලා හරි එහෙම පෙන්නලා දීලා ධර්මයේ නිවැරදි කරන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ විදිහට මේ අපි ධර්මයේ රැකගෙන නිවැරදි ධර්මය අපි මේ ශාසනය පවත්වමින් ඉදිරියට අරගෙන යන්න මේ උතුම් ධර්ම දානමය කුසලය අපි පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරන ගමන් සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් මේ සඳහා උදව්පකාර කරන මේ දේශනාව ප්‍රචාරය කරන්න උදව්පකාර කරන මේ කවර හදලා මේ දේශනාවල් පවත්වන්න ප්‍රචාරණය කරන්න සියලු ආකාරයෙන් මේ උදව්පකාර කරන මේ හැම දෙනාටමත් දෙවියන් ඥාතීන් ඇතුළු සියලු දෙනාටම මේ උතුම් කුසල බලයෙන් නිදුක් නිරෝගී භාවයේ කායික මානසික සනසිල්ල උදා වේවා සත්පුරුෂ සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ මුණ ගෙහිවා ශ්‍රී සද්ධර්මයේම අහන්න දකින්න ලැබීමෙන් සුවසේම නිර්වාණය කරා යොමු වීම සඳහා මේ සියලු කුසල් සියලු ආකාරයෙන්ම පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයි.